sábado. දෙදහස් විසිදක වසරේ හත්වනි මාසේ දහවෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, අපි අද දවසෙත් කල්පනා කළා මහා මුද්‍රා ගීතයේ තියෙන අරුත් සාකච්ඡා කිරීමට. පෙර වැඩසටහනේ අපි විනාඩි 5ක පමණ කාලයක් තමයි පින්නතුන්ට අවස්ථාව ලැබුණේ හි විග්‍රහයන් සිද්ධ කරගන්නට. අපි අද දවසේ ඉතුරු කොටස අපි විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නේ දුකයි දුකයි කියන එක නෙමෙයි, නිතティම මිනිස්සයාට ලැබුණු දුක දුකෙන් නිදහස් වීම පිණිස මාර්ගයයි පෙන්වන්නේ. ඒ නිසා තමයි චතුරාර්ය සත්‍යයක් තියෙන්නේ. ඒ නිසා සමහර උද්දවිය කල්පනා කරනවා නම් බුද්ධ ශාසනය කියලා කියන්නේ දුක පිළිබඳව කතා කරන දහමක් කියලා හිතනවා නම් ඒක වැරදි. අපිත් සම්බුද්ධ ශාසනයට ආවේ පින්වත්නි දුක නිසා. ගිහි සමාජයේ හරි දුක් කරදර ගැහැට කම්කටොළු වැඩි. ඒ වගේම යහපත් ආශ්‍රයක් සිද්ධ කරන්නට තරම් මනුස්සයෝ නැහැ. කට්ට කෛරාටික වෙට්ට පිත්තල අණ්ඩපාලල ඉන්නේ. එහෙම නේද? ගොඩක් වෙලාවට සමාජයේ හරි ඔළුවේ කැක්කුමයි මේ මිනිස්සුත් එක්ක කටයුතු කරලා. මොකද අපි දන්නේ එක කණකින් රිංගලා අනික් කණෙන් බැහැල යනවා. ඒ තරම් තේරුම් ගන්න හරිම අමාරුයි. බැහැල ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ මනුස්සය මගේ කණෙන් රිංගල බැහැල ගියා නේද කියලා. ඉතින් අන්න ඒ නිසා මේ කල්යාණ මිත්‍ර සමාගමක් නෙමෙයි කියලා තේරුම් අරගෙන මීටත් වඩා හොඳයි සත්තුත් එක්ක ජීවත් වෙන එක කියලා කල්පනා කරලා ආරණ්‍යයක මහන වෙලා මිනිස්සු වැඩිය මුණ ගැහෙන්නේ නැති ඈතම කුටියකට වෙලා ආරණ්‍යයකට වෙලා දිවි ගෙවන්න තමයි මහන උනේ. ඉතින් ස්වභාව ධර්මයෙන් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහිච්ච නිසා, ඒ ධර්මයේ සිසිලස ලබා ගත්ත නිසා මේ පාවෙලා යන ආනන්ද හාමුදුරු කොයි බහරි තැනක රැඳිලා තියෙනවා ස්වභාව ධර්මයෙන්. ඒ තමයි මේ ස්ථානය. මේ ස්ථානේ මම මේ හිතලා පතලා අරගෙන හදාගෙන එහෙම ආපු එකක් නෙමෙයි. ඒක මහත්තේ කැමති වුණා මුල් කාලේ තැනක් කටයුතු කරන්න. මම ඉතින් කිව්වා කැමති තැනක් හොයලා මහත්තයා සලසන්න කියලා. ඉතින් එහෙම ලැබිච්ච නිසා මෙතන ඉන්නවා. එතනත් දාලා කොහේ හරි යන්න කියලා හිතනකොට ඒක ලොකු මහත්තයලා ධර්මශාලා ආදලා අද මෙහෙම මන කියන මේක හැම දෙයක්ම මම දකින්නේ ස්වභාවයක් හැටියට. මම මේ ලෝභ ద్వේෂ මෝහ කැටි කරගෙන බදාගෙන මිරිකගෙන හදාගත්ත දේවල් නෙවෙයි. බොහෝ නිස්සරණ අධ්‍යාසයෙන් හදලා දීපු දෙයක මම වැඩි ඉන්නවා. ඉතින් පින්නතුනේ මේ සම්බුද්ධ ශාසනය අපේ දුක නිව්වා. ඒක කියන්න තමයි මට අවශ්‍ය කරේ. දුක නිවුව නිසා දැන් සමාජය තුළත් අපිට ජීවත් වෙන්න පුළුවන්, මිනිස්සුත් දකින්න පුළුවන්, මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. හැබැයි අර ලිඳින් වතුර ගන්නවා වාගේ. බුදුහාමුදුරුවෝ එහෙමනේ මතක් කරලා තියෙන්නේ. බලන්න මේ උදාහරණෙ මොන තරම් වැදගත්ද කියලා. සමාජය ආශ්‍රය කරන්න ඕන කොහොමද කියලා අහුවාම, දායකයෝ ආශ්‍රය කරන්න ඕන කොහොමද කියලා අහුවාම, කොහොමද කියන්නේ ලිඳෙන් වතුර ගන්නවා වගේ කියලා. ඇයි ලිඳෙන් වතුර ගන්නවා වගේ කියන්නේ? අපි කොච්චර ලිඳෙන් වතුර අරගත්තත් අපිට ඌමනා කොටස පමණක් අපි අරගන්නවා. අනිත් ටික අපි ගන්නෙ නෑ. ඒක තියෙන්න අරිනවා. අනිත් එක ඒ සමාජ තලයට අපි වැටෙන්නේ නැතුව ඈතින් ඉන්න ඕන. තේරුණා නේද? ඒ සමාජ තලයට වැටෙන්නේ නැතුව ඈතින් ඉන්න ඕන, දුරස්ව ඉන්න ඕන. යම්කිසි තුරස්තභාවයක් නිරන්තරයෙන්ම මේ ගිහි සමාජයක, එහෙම නැත්නම් මේ මිත්‍ර සමාගම් එක පවත්වන්න කියන එක බුදුහාමුදුරුව මතක් කළා. තමන්ගේ හුදකලාව, තමන්ගේ නිශ්ශබ්දතාවය ආරක්ෂා කරගෙන රැකගෙන කියන කාරණය. ඉතින් මේක හරිය වැදගත්. ධර්ම මාර්ගය යන හැම කෙනෙකුටම විවේක බුද්ධියක් ඕන. මට ලැබිච්ච දෙයක් තමයි පැවිදි වුණාට පස්සේ විවේක බුද්ධිය. ඒකයි ඔය රස්සාවල් වලින් අයින් වෙන්න, ඒ රාජ්‍ය සේවාවන් වල යෙදෙන්න එපා. මේ කියන්නේ ඒක නිසා. මොකද හේතුව භික්ෂුන් වහන්සේලාට, අනිත් අයට නෙමෙයි, භික්ෂුන් වහන්සේලාට එහෙම මතක් කරලා තියෙන්නේ භික්ෂුවකට විවේක බුද්ධිය අවශ්‍යයි. විවේක බුද්ධිය තියෙනකොට තමයි කල්පනා කරන්න හැකියාව ලැබෙන්නේ. හිතට පහළ වෙන දේවල් පේනවා. උදේ පහළ වෙච්ච සිතිවිල්ල හවසටත් මතකයි. ඒක පහ වෙලා ගියපු විදිය, ඒ සිතිවිල්ලත් එක්ක මම පොරබදපු විදිය, ඒ සිතිවිල්ලේ තිබුණු නරක ගතිය, ඒ සිතිවිල්ලේ තිබුණු හොඳ ගතිය, ඒ සිතිවිල්ලේ තිබුණු අවිද්‍යාව සහගත භාවය, විද්‍යාත්මක භාවය, ඒ සිතිවිලි පහළ වෙන්නට හේතු වෙච්ච කාරණා, මූල සාධක ආදී වශයෙන් මේ සියල්ල දැනෙන්නේ අර විවේක සෝයේ තිබුණොත්, කාය විවේකයේ තිබුණොත්, චිත්ත විවේකයේ තිබුණොත් පමණයි පින්නතරේ. ඉතින් අපිට ආරණ්‍ය වරින් අපිට ලබා දුන්නු ඒ සහායට අපි දායකකාරකාදීන්ට ගොඩාක් පින් දෙනවා. ආරණ්‍ය වල භාවනා මධ්‍යස්ථාන වල අපිට උදේ පාන්දර කැඳ එකක්, උදේට දානේ, දවල් ආයි 9ට විතර තේ එකක්, දවල් දානේ ආයි තේ එකක් ආදී වශයෙන්, ආයි හවස ගිලම්පස ආදී වශයෙන් කිසියම් කරදරයක් නැතුව ගෙනල්ලා දෙනවා. අපිට දෙන්නේ මොකද්ද? හිත හදාගන්න වැඩපිළිවෙල විතරයි. ඉතින් ඒ නිසා සංසාරයේ කරන ලද මහා පුණ්‍ය බලයකට තමයි එවැනි අවස්ථාව ලැබෙන්නේ. ඉතින් අපේ පින්නතුන්ටත් අද වුණත් එහෙම අවස්ථා ලබා ගන්නට මේ රටේ තියෙන භාවනා මධ්‍යස්ථාන සිය ගාණක් නේද? හොයනවා නම් කෙනෙකුට ගිහිල්ලා නොමිලේ කෑම බීම සියලුම දේවල් ලබා දෙලා භාවනා යෝගීව සංසුන්ව ඉන්නයි තියෙන්නේ. ඉතින් ඒ අවස්ථාවක් ලබා ගන්න පිනක් තියෙන්න ඕන. ඉතින් විවේක බුද්ධිය තියෙන්න ඕන. එතකොට තමයි පිටතුනේ සම්මර්ෂණ ඥානය කියන එක දියුණු පමණ වෙලා අපිට හැකියාව ලැබෙන්නේ අපේ හිත පිළිබඳව උතුම් අවබෝධයන් වලට පත් වෙන්න. ඉතින් අපි අද සාකච්ඡා කරමු ඉතුරු ටික මහා මුද්‍රා ගීතය කියන දෙයක්. මේක බෞද්ධ ධාමක් කියන එක මතක තියාගන්න ඕනේ. ඒක ගීතය හැටියට එන්නේ අපේ සෙන් ධාමේ. සෙන් ධාමක් නෙමෙයි, මේක ටිබෙටියන් ධාමක් කියලා කියන්නේ. ඉතින් ටිබෙට් වුණත්, මහායාන වුණත්, හීනයාන වුණත්, සෝජිනිකාය වුණත්, සියන්නිකාය වුණත්, රාමඤ්ඤනිකාය වුණත්, බුද්ධ ශාසනය විවිධ නම් වලින් හඳුන්වන ඒවා ගැන මුකුත් හිතන්න එපා. ඒවා අර පුජ්‍යල නාම බෙදා ගන්නවා වගේ යම්කිසි හඳුනා ගැනීමක් සඳහා භාවිතා කරන්නා වූ සංකේත පමණයි කියන එකත් අපි මතක තියාගන්න ඕන. අහසේ මොනතරම් වර්ණ සැකසුණත් අපි එක වෙලාවක බලද්දී අහස සුදු පාටයි, තව වෙලාවක බලද්දී කළු පාටයි, තව වෙලාවක බලද්දී නිල් පාටයි. නමුත් මොන වර්ණ හැදුනත් මේ කිසිම වර්ණයකින් අහස කිලිටිවන්නේ නැහැ. මොකද්ද කිලිටි වෙනවා කියලා කියන්නේ? ඇඳුමක අර කහටක් ඇල්ලුවා වගේ ඒක අල්ල තදට තියෙනවා නම් අපි ඒකට කියනවා කිලිටි වෙනවා කියලා. නමුත් ඒක ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා, ඒව ගලාගෙන යනවා. මේක තමයි, මේක තවත් ආකාරයකට තමයි දාරුචීවර හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. දිත්තේ දික්ඨමත්තම් භවිස්සති. මේ මොහොතේ තියෙනෝ කළු පාට ඒ ස්වභාවයෙන් මේක දැක්කා. හැබැයි ඒක හවස් වෙනකොට නෑ. මේ මොහොතේ හවස රිල් පාටට තියෙනවා, ඒ මොහොතේ දැක්කා. හැබැයි තව පැය දෙකකින් තුනකින් බලද්දී ඒක නෙමෙයි. එතකොට රහතුන්ගේ සිතෙහි තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි මොන දෙයක් ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ ඉන්ද්‍රියන් වලට අරමුණු වුණත් අහස වගේ කිලිටි වෙන්නේ නෑ, කිලිටි වෙන්නේ නෑ. ඒවා ඒ මොහොතේම දියේ ඇඳ ඉරි වගේ අහස වගේ එවලේ එවලෙම ප්‍රහාණය වෙනවා. දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති. දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති. උපාදාන ලක්ෂණයක් නැතිවග පෙන්නවා. එහෙනම් අන්න එතෙන්ට මනස ඒකාග්‍ර කරගන්න පුළුවන් නම් එයා තමයි දක්ෂයා. එහෙම නැත්නම් ආර්ය ධර්මයේ පිළිපදින්නා. ලස්සන උදාහරණයක් ඒක පෙන්වතුනේ. මොකක්ද ඒ උදාහරණය? හිරුගේ ආලෝකය, මේ අපේ අහස වරින් වර වලාකුළු වලින්, කළු වලාකුළු වලින් වහලා දානවා. හැබැයි එහෙම වහලා දාලා පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඔබ ආලෝකය ස්ථාවරව බොහෝම ප්‍රබලව පවතින බැවින් ඒ වලාකුළුම නැවත දියව යනවා, හවා යනවා, වෙනත් දිශාවකට අපිට ආලෝකය ලැබෙනවා. අන්න ඒ වගේ ලක්ෂණයක් උතුම් වූ ලෝකෝත්තර ප්‍රඥාව ලැබුවෙකුට අත්දකින්න පුළුවන්. මොන ගැටලුවාවත්, මොන ප්‍රශ්නාවත්, මොන දේවල් ඇහි ගැටුණත්, මොන දේවල් කනාසය දිව ශරීරය කියන මේ සදායතනවල ගැටුණත්, මොන තරම් දේවල් සැප පැමිණියත්, දුක පැමිණියත්, මොන දේවල් පැමිණියත්, ඒ හැම දෙයක්ම හිරු මඩල ඉස්සරහට එන වලාකුළු වගේ. ඒවා ස්ථිර භාවයක් නෑ. ඒව සුළු මොහොතකට ආවරණය වෙලා තියෙනවා, ඒව ඈත් වෙලා යනවා. ආර්ය සිතක ලක්ෂණය තමයි පින්නතුනේ දවස් හතක් පවතින්නේ කිසිම ප්‍රශ්නයක්. තේරුණානේ? දවස් හතක් පවතින්නේ කිසිම වැඩිමක් උපරිම ලබා දුන්නු ලක්ෂණයක්. ඒ කියන්නේ පින්නතුනේ අර වලාකුළුත් එහෙමනේ. අපි කවදාවත් දැකලා නැහනේ ඉර වහගෙන දවස් හතක් තියෙනව දැකලා නැහැ. එහෙම තියෙනව දැකලා නැහැ. මේක උදාහරණයක් කියලත් අපි මතක තියාගන්න ඕන. ඉතින් ඔහොම ගියොත් එහෙම ඊට එහාට ගිහිල්ලා ඉර සම්බන්ධයෙන් තර්ක ගොඩනගන්න පුළුවන්. දූවිලි වලාවකින් අවුරුදු මිලියන ගාණක් වහිලා තිබුණා හරි මෙහි කියලත් ඒ විශ්වයේ තියෙනවා. ඒ නිසා වර්තමානයේ තුල අර සිතෙහි ස්වභාවය පෙන්වන්න ගන්න උදාහරණයක් පමණයි ඉරගෙන කියලා දෙන්න උත්සාහ කිරීමක් නෙමෙයි කියන එකත් මතක තියාගන්න ඕන නේද? වැරදි තර්කයක් ගොඩනැගුණොත් කියන එක තමයි ඒකත් මතක් කළේ. ඒ නිසා අධ්‍යාත්මය පෙන්වන්න ඕන, ඉරගෙන පෙන්වන්න නෙමෙයි ඕන කරන්නේ. ඉතින් ඒ නිසා මේ හිතේ ස්වභාවය ඇති වෙනවා. මොකද හේතුව? අර සක්කාය දිට්ඨික ගතිය පින්වත්නි, සක්කාය දිට්ඨික ගතිය කියන එක ප්‍රහාණය වුණාට පස්සේ, දුරු වුණාට පස්සේ ඒව අල්ලගෙන බැඳගෙන රඳවගෙන දිගින් දිගට කෝන්තර වශයෙන් ගෙනියන ගතියක් නැහැ. ඒ මොහොතේ ඒ මොහොතේම කතා කළා, ඒ මොහොතේම ඒ දේ ප්‍රකාශ කළා, ඒ මොහොතේම එතන අතහැරී යන ස්වභාවයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේට නොයෙකුත් ඒ කාලේ ප්‍රශ්න ඇති කළා. ඉතින් අපි කියන්නේ සර්ව සාධාරණ හොඳම කෙනෙක් වුණාම ගැටලු ප්‍රශ්න නැහැ කියලා නේ ගොඩක් වෙලාවට හිතන්නේ නේ. අපි හොඳ කෙනෙක් වුණොත් බුදුරජාණන් වහන්සේ තරම් හොඳ කෙනෙක් තවත් ඉන්නවද? කවුරුත් නැහැ. මෙච්චර හොඳට පේන්න තියේදී රජකම් අතහැරලා ධනෙ අතහැරලා ඇවිල්ල මහණ වෙච්ච බුදුරජාණන් වහන්සේටත් දොස් කියනවා. කීර්ති ප්‍රශංසා ලබන්න හදනවා, දාන ධාන්‍ය වස්තු සම්පත් ලබනවා, කාම භෝගී ජීවිතය ගත කරනවා කිය බුදුරජාණන් වහන්සේට දොස් කියනවා. ඒක තමයි මනුස්ස ලෝකෙ හැටි පින්නතුනේ. නානත් කාය නානත් සංඥා. ඉතින් කාලයකදී මිනිස්සු නෙවැරදි වෙනවා, කාලයකදී ඒක නෙවැරදි කරගන්න නැත්නම් ඒ මිනිස්සු අපාගත වෙනවා ආදි වශයෙන් තත්ත්වයන් වලට පත් වෙනවා පින්නතුනේ මනුස්ස ලෝකෙ හැටි. ඉතින් අපි තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේට මොනවා ආවත් මොන ගැටලුවක් ආවත් සද්දිනක් තිබිලා නැහැ. අර බුදුරජාණන් වහන්සේගේ ජේතවනාරාමේ එක්තරා අර නගර සෝබනියක් මරලා මල් ගොඩ ඇස්සේ හංගලා තිබ්බ එක ලොකු ප්‍රශ්නයක් වුණා. ලොකු ප්‍රශ්නයක් වෙලා විශාල කැළඹීමක් වුණා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට පාර බැලයක් නැහැ. මේසු ගල් පොළොලින් ගහනවා. අවස්ථානේ බුදුරජාණන් වහන්සේ ආරාමේ තියලා දානමාන ආදී සපෙල හත් දවසක් වගේ යනකම් එළියට බැස්සේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ මතක් කරපු දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ නමකට කිසිම දෝෂ ආරෝපණයක් කිසිම ගැටලුවක් සද්දිනක් පවතින්නේ නැහැ කියන එක. ඒක නෙවරද්ද භාවයට පරිවර්තනය වෙලා ඒව සැකසෙනවා කියලා. ඒක විශ්ව ධර්මතාවයක් වෙනතුනේ සුවිශේෂී. ඒක ආධ්‍යාත්මික ලක්ෂණයක්, ඒ වගේම බාහිරින් දකින්න තිබෙච්ච ලක්ෂණයක්. මේක කලිනුත් අපි පැහැදිලි කරපු කොටසක් වුණත් නැවතත් අපි මතක් කරන්න ඕන මේ කොටස. මම මතකයි පින්නතුන්ට කියලා තියෙනවා මම යම් උතුම් ආර්ය දර්ශනයකින් පහළ වුණාද, ඒ පහළ වෙච්ච දවසේ මතක් කරපු පළවෙනි වචනේ කතා කරපු පළවෙනි වචනය වචන සියල්ල බොරු කියන වචනේ තමයි මම ආරම්භ කළේ. ඒ කතා එතනින් තමයි මම ආරම්භ කරේ මගේ කතාව. වෙන වචන තිබ්බේ නැහැ. ඒ කියන්නේ පින්තුණි මේ වචනේ හරි ප්‍රබලයි කියන එකනේ. මම මේ ආර්ය ධර්මයේ උපත ලබන දවසේ මම පාවිච්චි කරපු පළවෙනි වචනය තමයි. වචනයක් ගන්න මම කල්පනා කරනවා 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 වචනයක් හොයාගන්න. ඒ කියන්නේ වටිනා කියන වචනයක් නෑ. ඒ නිසා වටිනාම ප්‍රබලම ලෝකේ තියෙන වචනය තමයි වචන සියල්ල බොරු. මේ ගැන මගේ විශේෂ අවධානයක් යොමු වෙලා විශේෂයෙන් මම පරේක්ෂණයක සිටියේ. මම හිතන්නේ ඒක ගොඩාක් පාදක වුණා මගේ ඥාණය දියුණු කරගන්න. මොකද්ද මේ වචන සියල්ල බොරු කියන්නේ කියලා වචනේ පිළිබඳව සොයන්න ගියා. වචන සංවේදීතාව පිළිබඳව සොයන්න ගියා. ඒක හරි සංකීර්ණ සිද්ධියක්. විවිධ භාෂාවල් අපිට නොතේරෙන්නේ ඇයි? අර පොල් කොකන තර්කේ ආදී පව වැටෙන්නේ ඔළුවට. මම මෙන්න මේ ගවේෂණයේ සිටින්නේ. මොකක්ද වචන සියල්ල බොරු. වචන සියල්ල බොරු. මේක හරි ගම්බීර දෙයක් වෙනතුනේ. පරේක්ෂණය කරනවා නම් එක දිගට අවුරුදු ගාණක් හරි පරේක්ෂණය කරන්න තරම් බරපතල මාධ්‍යයක් හැටියට, ශාස්ත්‍රයක් හැටියට පෙන්වන්න පුළුවන් මේ වචන කියන්නේ මොකක්ද, ඒකේ තියෙන බොරුව මොකක්ද කියලා. ඒ නිසා කුතුහලයෙන් පිරි වචන සියල්ල බොරු කියන වාක්‍ය එදා නිවැරදි ලෙස ප්‍රත්‍යක්ෂ වූ බැවින් ස්ථාවර ලෙස නොසෙල්වෙන ලෙස ආයි කවදාවත් දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මොනම දාර්ශනිකයෙකුට මොනම පුජ්‍යලයෙකුටවත් බිඳින්න බැරි විදියට ස්ථාවරව, කියන්නේ බුදු කෙනෙකුටවත් බිඳින්න බෑ. ඒක බුදුවරු බිඳින්නේ නෑනේ සත්‍ය. අවිද්‍යාව බිඳින්නේ. ඒ තරම් සත්‍ය වචනයක් තමයි වචන සියල්ල බොරු. ඒ අවබෝධයේ ස්ථීර භාවය මනාකොට ඉතාම පැහැදිලිව පෙන්වන අවස්ථාවක්. වචනවලින් ප්‍රභාස්වර චිත්තය, නිර්වාණය, චේතෝ විමුක්තිය ආදී වචන භාවිතා කරනවා. මේ පැහැදිලි කිරීමේදී අපිට තේරෙනවා ඒවට රැවටෙන්න එපා. ඒවත් වචන හා සංකේත ඉක්මවා ඇති දෙයක් කියලා. එහෙනම් අපි වචනවලට මුලා වෙන්න ඕනේ නෑ. වචන වලට මුලා වෙන්න ඕනේ නෑ. ඒව එහෙම අපි වචන වලින් කතා කළාට ඒව වචන ඉක්මවා තියෙන දෙයක්. ඒ නිසා තමයි පින්නතුනේ අපි හැමදාම මේ සද්ධර්ම දේශනාවක් මතක් කරන්නේ ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ මේ වචනය දිහා බලන්න එපා කියලා. දැන් සමහර ස්වාමින් වහන්සේලා මට හම්බෙලා තියෙන ජීවිතේ වචනය හරි සරයි. අර්ථය හරිම ආදරණීයයි. තේරෙනවද? වචනේ හරි සරයි. ඒකේ රිදම් එක හරිම ආදරණීයයි. එහෙම හොඳ හාමුදුරු කෙනෙක් තමයි මට හම්බ වෙච්ච කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක් තමයි මේ හාරිස්පත්ති ආර්ය වංශාලංකාර හාමුදුරු. කවුරුද දන්න උන්වහන්සේ හරි සරයි කියලා. මොන දායකයෙක් වුණත් ඇඟිල්ල දික් කරලා බහිනවා. තොස් කියනවා. එවලම ඇඟිල්ලෙන් මෙහෙම කිව්වොත් එහාට යන්න ඕන, මෙහෙම කිව්වොත් මෙහාට වෙන්න ඕන. ඒ එච්චරයි. ආයේ කිසි කතාවක් නැහැ. ඒ වුණාට උන්වහන්සේගේ සියල්ල ආදරණීයයි රිදම් එක. ඒ නිසා අපි මේ වචන කියන්නේ එකක්. දැන් මේක උන්වහන්සේත් එක්ක අමනාප වෙච්ච ගොඩක් අය ඉන්නවා. මේ වචනේ ගත්ත අය. උන්වහන්සේගේ සැබෑ තියෙන රිද්මය හොයාගත්ත අයට උන්වහන්සේට ආශ්‍රය කළා. උන්වහන්සේට ගරු කළා. උන්වහන්සේට උපස්ථාන කළා. උන්වහන්සේ රැක බලා ගන්න ගොඩාක් මහන්සි වුණා. ඉතින් සමහර අයගේ තියෙන වචන හරි ආදරණීයයි. අලි දෙන්නම්, කොටි දෙන්නම්. ඒ වුණාට රිදම් එක නරකයි ඉන්නවා. ඒ නිසා ගොඩාක් වෙලාවට පාප මිත්‍රය භාවිතා කරන දෙයක් තමයි වචනේ සුන්දරත්වයේ තියෙනවා. හැබැයි රිදම් එකේ ඇතුලේ, ස්වරය ඇතුලේ තියෙන්නේ වෙන ලක්ෂණයක්. ඉතින් මෙන්න මේක තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අඩුම තරමේ ඒක ගොඩාක් වැදගත්. ශ්‍රී ලාංකික ගොඩාක් අය වචනයට කැමතිනවා, රිදම් එක හොයන්නේ නැහැ. නමුත් ඩිංගක් බලලා තියෙනවා දියුණු රටවල්. අපි හිතමුකෝ සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව හරි ඒ වගේ රටවල් වලට ගියාම මම නිකන් ගිහලා සමාජ අධ්‍යයනයක් කරනවා කොතනක හිටියත්, එයාපෝට් එකේ වාඩිලා හිටියත්, ඈ රිදම් එකෙන් හොයන්නේ. ඒක නිසානේ ලංකාවේ මිනිස්සු උනත් විදේ රස රටවල් වලට ගියාම බොරු කියන්නේ නැත්තේ. බොරු කියන්න බෑ සුද්දත් එක්ක. මොකද ගොඩාක් අය මේ රිදම් එක ෆලෝ කරන නිසා. රිදම් එකෙන් එයා හොයාගන්නවා මෙයා මොනවද මේ කියන්නේ කියලා. ඒගොල්ලන්ගේ කියන විලාශයක් තියෙනවා. ඒගොල්ලෝ ගන්නේ සැබෑ දේ රිදම් එක තමයි ලබා ගන්න වචනේ නෙමෙයි. අන්න එහෙම අයට මම හිතන්නේ ධර්මය ගන්න හරි ලේසි. දැන් මේට ආවා ඒ ආධ්‍යාත්මික ගවේෂකයෙක් ලංකාවට මනෝවිද්‍යාව පිළිබඳව. ගොඩක් හිත දියුණු කරගත්ත හාමුදුරුවෝනේ කියලා කිව්වහම මාවත් එක් කරගෙන මොන ගහින්න ආවා. ඊට පස්සේ මම දිගට සිංහලෙන් කතා කරගෙන යද්දී අර අනිත් එක්කන හොඳින් පරිවර්තනය කර දෙන්න වෙලාවේ යාට කිව්වා, ආ පරිවර්තනය කරන්න එපා, මං අහගෙන ඉන්නම්, හාමුදුරන්ට දිගටම කතා කරන්න කිව්වා. එතකොට යාට සිංහල තේරෙනවද? සිංහල තේරෙන්නේ නැහැ. හැබැයි මං කතා කරද්දී එයාව මාව හොඳට තේරුම් ගන්නවා. මං කියන්නේ මොකන්ද කියලා තේරුම් ගන්නවා. රිදම් එක. එහෙමනම් මේ ලෝකේ රිදම් එක එකයි. රිදම් එක එකයි මොන භාෂාවෙන් කතා කළත්. ඈ ඒ රිදම් එක එකයි වචන වෙනස් වුණාට. ඒක හොඳටම තේරුම් ගන්න සත්තු ඔබේ ගෙදර ඉන්න බල්ල. නරක වචන කියලා ආදරණීය ස්වභාවයෙන් කතා කරන්න බලන්න. එන්න එනවා ළඟට. හොඳ වචන කියලා සැරෙන් කතා කරන්න බලන්න. එයා දුවනවා. ඉතින් ඒ නිසා අර සතුන් දන්නවා මිනිසුන්ටත් වඩා හොඳට රිදම් එක. කියන්නේ අපේ ගලාගෙන යන වචනේ තියෙන ස්පන්දනය. ඒසන්නේ වගේ අධිචිත්ත කියන්නේ අන්න ඒකට, අධිඥාන කියන්නේ ඒකට. ඒවා හඳුනා ගැනීමේ හැකියාව වගේ බුද්ධියක් ඥානයක් අවශ්‍ය කරනවා සත්‍ය හඳුනා ගැනීම සඳහා. ඒ කාරණයක් බොහොම හොඳ කාරණයක්. මොකද්ද පින්නතුනේ ප්‍රධාන වශයෙන් අපි ශූන්‍යයි කියලා කතා කරාට නිර්වාණය කියන එක. නමුත් එහෙමම කියන මහා ශූන්‍ය භාවයක් නොවේ කියන එකත් ඒකේ පැහැදිලි කරලා දෙනවා. මේකට සියලුම දේ අඩංගු වෙනවා. මේ සියලු දේ අතරම මේ පැවැත්ම තුළම යම් නොවැළීමක සිටිනවාය. අල්ලි තුවාලයක් නැති කෙනෙක් විස අරන් යනවා වගේ, විස ඇඟට කාන්දු කරගන්නේ නැහැ, විස අරගෙන යනවා වගේ මේ සමාජය තුළම, මේ පැවැත්ම තුළම, මේ රූප අතරම, මේ ශබ්ද අතරම, මේ වචන අතරම ජීවත් වෙනවා, පවතිනවා. මේ මහා ශූන්‍ය භාවයක් කතා කළාට, මේ සමාජයෙන් දුරස් වූ වෙන් වූ අමුතුම තත්ත්වයක් නෙමෙයි කියන එකත් මෙතෙන්දි පැහැදිලි කරලා දෙනවා. ඒ නිසා අපි දැඩි අන්තවාදී මතවාදයක් එහෙම නෙමෙයි, නිර්වාණ ධර්මය කියන්නේ මහා ශූන්‍යයි කියලා ගන්න අවස්ථාව. බුදුවරු සියල්ල තුලින් ජීවත් වෙන ගමන්, මේ අතර සමාජය තුල ජීවත් වෙන අතර ගමන් උන්වහන්සේලා වෙනම තැනක වැඩ ඉන්නවා. ඒකනේ රහතන් වහන්සේ කෙනෙක්ගේ විමසන්නේ, බුදුහාමුදුරුවෝ දානේ වළඳනවා පේනවද? මට ඉබන්දක් පේන්නේ නැත. බුදුරජාණන් වහන්සේ වඩිනවා පේනවද? ස්වාමීනි මට ඉබන්දක් පේන්නේ නැත. බුදුරජාණන් වහන්සේ බණ කියන ධර්මයේ දේශනා කරනවා පේනවද? මට ඉබන්දක් පේන්නේ නැත. එහෙමනම් ධර්මකාය වෙනම බලන්න පුළුවන්, රූපකාය වෙනම බලන්න පුළුවන්, රහතන් වහන්සේ කෙනෙක් අතන දිහි වෙලා. ඒකට සමාජයේ ඉන්න සාමාන්‍ය උදවිය බලන්නේ රූපකාය විතරයි. එතකොට බුදුහාමුදුරු හරි බයිසිකල් පැද්දොත් අපහැදෙනවා. දීදෝ බුදුහාමුදුරු බයිසිකලයක් පැදන් යනවා. අයියෝ අපි හිතාගෙන හිටියේ මේ යකා බුදුයි කියලානේ, බලනකොට බුදු නෑ. බුදුහාමුදුරු බයිසිකල් පැද්දොත් ඒක ඈ අර සුනක වැද්දට මේ බල්ලෝ උසිගැන්නුවාම රහතන් වහන්සේ දුවල ගිහිල්ලා ගහට නැග්ගා. දැක්කනම් බලන්න අර යකා සංවර ලෙස මේ පින්ඩපාතේ වැඩ වැඩ හිටියා, බල්ලා උසිගැන්නුවා විතරයි සිවුර කැලේ දිව්ව ගහට. ඒක හිතලා බලන්නකො මේ ලක්ෂණේ මොකද්ද කියලා. තම ධර්ම බලු රංචුවක් පොඩි නෙමෙයි, ටිකක් උස මහත සද්දන්ත කුටි වගේ දඩයක් මල්ලුනේ හදලා තියෙන්නේ. එතකොට ඒ වගේ බල්ලු ටිකක් දුවද්දී දුවන්නේ හිමින් නෙමෙයි, හයියෙන්ම දිව්වා. හයියෙන්ම දුවලා හයියෙන්ම ගහට නැග්ගා. රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතයිද? ඉතින් රූපකායෙන් බලන අය රහතුන් හොයාගන්න හම්බ වෙන්නේ නෑ. රූපකායෙන් බලන අයට රහතුන් හොයාගන්න හම්බ වෙන්නේ නෑ. ඉතින් මේ මට මතකයි, මාව ටෙස්ට් කරන්න එක්තරා තැනකදී බල්ලෙක් උසිගැන්නුවා. බල්ලෙක් උසිගැන්නුවාම මේ මම යනකම් ඉඳගෙන බල්ලෙක් උසිගැන්නුවා. ඌ ගැව්වාම ඌ ලොකු බල්ලෙක් උදුවගෙන ආවා. හැබැයි මං නම් දිව්වේ නැහැ. මේ මට බල්ලා එනවා කියලා දන්නවා, මගේ බල්ලා හරි සැරයි කියලා දන්නවා. මං හැරිලා කුඩේ ඇල්ලුවා. ඒ කියන්නේ කුඩේ අර ලොකු කරලා ඇල්ලුවම බල්ලෝ ටිකක් බය වෙනවා. නැතමු හපනවනේ ඇවිල්ලා. හැරිලා කුඩේ ඇල්ලුවා. ඊට පස්සේ බේරුණා. ඉතින් ඒ වගේ මේ අර මහා ශූන්‍යතාවයක් කියලා එහෙම තත්ත්වයකුත් නෙමෙයි මේක. මේ සියල්ල සමග සහ සම්බන්ධව පවතින උතුම් මානසික සුවතාවයක්. තේරුණාද? මේ ලෝකේ තියෙන ඇත්තටම කතා කරොත් ශාන්ත භාවයක්, මෘදු භාවයක්, ඉතාම ප්‍රසන්න චිත්තයක් තමයි මේ අපි සඟා කරගන්න මහන්සි වෙන. වෙන දෙයක් එහෙම නෙමෙයි, අද්භූත දෙයක් නෙමෙයි. ලබනාත්මේ උපදිනවද නැද්ද කියලා ප්‍රශ්නයක් නෙමෙයි මේ ලං කරගන්න උත්සාහ කරන්නේ. මොකද ඉතාම පැහැදිලිව කෝසල සංයුත්තේ සූත්‍ර ආදී කියවගෙන යද්දී ලස්සනට පේනවා මේ උපදිනවද නැද්ද කියලා අහන ප්‍රශ්නෙට බුදුහාමුදුරේ ඉබන්දක් දේශනා කරන්නේ නැත. එවන්දත් දේශනා කරන්නේ නැත. රහතුන් ගැන අහන්නේ, රහතුන් මළු මතු උපදිනවද නැද්ද? උපදින්නේ නැහැ කියලා එකක් කතා කරන්නේත් නැහැ, උපදිනවා කියලා එකක් කතා කරන්නේත් නැහැ. ඒතකොට ඉතින් Tamanට ඉතින් ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා ඇති, ඒවා ඉතින් විදර්ශනා කරලා විසඳ ගන්න ඕන. පුදජනයන්ට ගති සම්පත්තිය අනුව උපත්ති තියෙනවා කියලා පැහැදිලි කරලා පෙන්නලා තියෙනවා. තේරුණා නේද? නැත්තම් මේක වරදවා ගන්නවා. මෙහා අපි කාටවත් උපතක් ඇද්ද නැද්ද කියලා බුදුහාඳුරු දේශනා කළා නෑ. අන්න එතකොට විකෘති වෙනවා. ආ ඒව නෙමෙයි, මේක රහතුන්ට පමණයි. රහතුන්ට පමණයි මේ කතන්දරය එතන ඒ විදිහට පැහැදිලි වෙන්නේ. ඒකත් හොඳට මතක තියාගන්න. පුතජනයට ඒ ගති නිමිති අනුව සංසාරේ බව උපත්ති තියෙනවා. සිටිය යුතු ආකාරය පිළිබඳව පැහැදිලි කරන්නේ හිත හිස් කරගෙන නිදහස් කරගෙන මුඛය තදින් වසාගෙන උණ බම්බුවක් සේ හිස්ස, ඒ කියන්නේ ඇතුළත කිසිම දෙයක් නැහැ නේ උණ බම්බුවක ඇතුළත, අර ඒ හිස් ස්වභාවයකින් සිටින්න කියන කාරණය පින්නතුන්ට මතක ඇති. මේ පෙර දේශනාවන්වලදී අපි එක්තරා එකක් ඔය සෙන්දාමේ කතාවක් කියලා පැහැදිලි කළා. මේ අර එක භික්ෂුන් වහන්සේ නමක් තව භික්ෂුවකට මතක් කරනවා ඔබ කැලේට ගිහිල්ලා උණ ගසක් වෙලා එන්න කියලා නේ. ඒක තමයි කතා කරේ, උණ ගහක් වෙලා එන්න කියනවා. ඒව මේ අපේ සමාජය ඇයට තේරෙන්නේ නැහැ. ඉතින් ඔබ තේරෙන්නේ නැති දර්ශන, මොකද හිතුව දාර්ශනික වෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ. දාර්ශනික වෙන්නේ නැති ඇයට තේරෙන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා දාර්ශනිකයිට විතරයි ඔව තේරෙන්නේ. ඉතින් බලන්න මෙතෙන්දිත් උණ ගම්බුවක් සේ සිටින්න කියන වචනය කියවුණා. ඒක සම්පූර්ණයෙන්ම ඇත්ත. ඉතින් අර භික්ෂුව මතකයිනේ වරින් වර ඇවිල්ලා කිව්ව, දැන් මං උණ ගහක්, දැන් මං උණ ගහක්, දැන් මං උණ ගහක් කියලා කිව්වා. ඒ හැම මොහොතකම එයා ප්‍රතික්ෂේප වුණා. මොතකම් ප්‍රතික්ෂේප වුණා. එහෙමනම් සුදුසු තත්ත්වයට දියුණු වෙනකම්ම මේ අධ්‍යයනය කරගන්න පුළුවන්. එයාගේ ප්‍රකාශන මාධ්‍ය හරහා, ප්‍රතිචාර මාධ්‍ය හරහා අපි බලන්නේ අපේ පින්නතුන් ප්‍රතිචාර දක්වන විදිය. ඒ කියන්නේ එයා ප්‍රතිචාර නෙමෙයි, එයාගේ හිත ප්‍රතිචාර දක්වන විදියෙන් තමයි හොයාගන්නේ එයා කවුද කියලා. ඒ වගේ මම කවුද කියලත් මං අඳුනගන්නේ මගේ හිත ප්‍රතිචාර දක්වන විදියට. එතකොට මේක යම් දවසක මට සත්‍ය පසක් වුණාද, එදා ඉඳලා මම හැම ප්‍රශ්නයකටම දාන්නේ හිත. හිත ඉස්සරහට දානවා. හිත ඉස්සරහට දාලා බලමුකෝ කොහොමද දැනෙන්නේ කියලා. හිත ප්‍රතිචාර දක්වන්නේ කොයි විදියටද කියලා, ගැටුම් වලදී, ප්‍රශ්න වලදී, ඇලෙන දේවල් වලදී, ගැටෙන දේවල් වලදී එයා කොහොමද මේ හිත ප්‍රතිචාර දක්වන්නේ කියලා හොයාගන්නවා. ඉතින් මිනිස්සු අඳුර ගන්නත් පුළුවන්, තමන් අඳුර ගන්නත් පුළුවන්. හොඳම දේ තමයි ප්‍රතිචාර. ඒ විදිහට අපි හිත අඳුර ගන්න පුළුවන්. දියුණුද නොදියුණුද, අඩුපාඩුකම් තියෙනවද, සාදාගත යුතු දේවල් තියෙනවද, මේ හැම දෙයක්ම අධ්‍යයනය කරගන්න පුළුවන් තමන්ගේ හිත නැගී සිටින ස්වභාවය අනුව. Oh. මේ ධර්මානුකූලව කියා දෙන විශිෂ්ට අතහැරීම, සාමාන්‍ය අතහැරීම නෙමෙයි, අපි ඒකට තව වචනයක් එකතු කරමු. විශිෂ්ට අතහැරීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ඉන්න කෙනෙක් බුද්ධත්වයට පත් වෙනවා. දැන් අපේ රණ්ඩු සරුවල් යනවානේ බුදු වෙන්නේ කෙනයි අර මේ ලාබාල අවබෝධයන් තුළ, ධර්මය පිළිබඳව තියෙන අනවබෝධයන් තුළ තමයි ඒ අයට තමයි ඔය ආවේග පහළ වෙන්නේ. දැන් බුද්ධ ශාසනය වනසනවා කියලා මේ පෙරමුණ ගන්න මේ හරි බෝසත්වරු, බෝසත්වරු නෙමෙයි මම ගංජකාරයෝ. ඉතින් ආර්ය බුද්ධ ශාසනය විකෘති කරනවා, ආර්ය බුද්ධ ශාසනය වනසනවා කියන්න ඕන උතුම් ආර්ය දර්ශනයකට පත් වෙච්ච කෙනෙක්. ඒව මේ ගංජකාරයන්ට කියන්න අයිතියක් නෑ, බේබද්දන්ට කියන්න අයිතියක් නෑ, ඒව එහෙම කියන්න අයිතියක් නෑ. ඒව කියන්න කම තියෙනෙත් එහෙම අයිතියක් තියෙන්නේ උතුම් ආර්ය දර්ශනයට පත් වෙච්ච උත්තමයෙකුට විතරයි. අන්න ආවල්තන බුද්ධ ශාසනය විකෘති කරනවා, අන්න වැරදි කරනවා කියලා කියන්නේ. ඉතින් උතුම් ආර්ය දර්ශනයක් පත් වෙච්ච උත්තමයාගේ ස්වභාවය තමයි කිසිම තැනකට වෛර කරන ගතියක් නෑ. චුන්ද සූකරටවත් වෛර නොකරපු බුද්ධ ශාසනයට මොකද වෛර කරන්න හිතෙන්නේ. එයාටත් ඒ වැඩේ කරගෙන යන්න කියලා දීලා හිටියා. ඒ මනුස්සයා හදන්න බැරි නිසා බුදුහාමුදුරු සද්ද නැතුව වැඩ හිටියා. එහෙම බුද්ධ ශාසනයක් තියෙන්නේ. ඒ නිසා බුද්ධ ශාසනයේ ප්‍රධාන ලක්ෂණය කාර්මිකව ප්‍රශ්න විසඳන ස්වභාවය, කාර්මිකව ගැටලු විසඳන ස්වභාවය ඇති වෙන්න ඕන. ඒව කියන්නේ තමාටත් හිත පිණිස, ලෝකයාටත් හිත පිණිස, තමාටත් හිත පිණිස, ලෝකයාටත් හිත පිණිස. අත්ථ හිතං කත්තබ්බං පරහිතංච කත්තබ්බං. තමන් ජීවත් වෙන්න තමාගේ යහපත වෙනුවෙන් සහ අන් අයගේ යහපත වෙනුවෙන් මගේ බලාපොරොත්තුව ඒකයි. මගේ යහපත වෙනුවෙන් මං ජීවත් වෙන්න ඕන, අන් අයගේ යහපත වෙනුවෙන් ජීවත් වෙන්න ඕන. මගේ යහපත විතරක් එහෙම තිබිලා වැඩකුත් නැහැ. ඉතින් ඇත්තෙම මට මේ ලෝකෙට මෙහෙයක් මෙහෙවරක් කරන්න ඕන කියලා දෙන්න ඕන ඇත්තක්, සත්‍යයක් කියලා දෙන්න ඕන. ජීවිත අර්ථ සම්පන්න වෙන්නේ එවිටයි. එහෙම නැත්නම් මේ ජීවිතය හරි පාළු ජීවිතයක් නේ. ඉතින් අපිට සහයෝගය දෙන පින්නතුණුටත් සතුටු වෙන්න පුළුවන්. අපිත් ඒ ශාසනික මෙහෙවරට දායක වෙන පිරිස කියලා. දැන් දානයක් දුන්නා ඒ ස්වාමීන් වහන්සේට ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන මේ පහම දෙනවා කියන්නේ. එතකොට ඒ දවසේ දායකත්වයක්, පැවැත්මේ දායකත්වයක් බවට පත් වෙනවා. ධර්ම දේශනා දායකත්වයක් බවට පත් වෙනවා වගේ ඒවත් දායකත්ව බවට පත් වෙනවා. එතකොට ඒත්තන්ට ඒ විදිහට සතුටු වෙන්න පුළුවන්. අර සයිඩ් සපෝට් කියලා කියන්නේ පැත්තකින් ඉඳගෙන සපෝට් එකක් දෙනවා. එතකොට ඒකෙත් දායක සමූහ දායකයක් බවට පත් වෙනවා. ඒ ගැනත් හිතන තමන් සතුට වෙන්න පුළුවන්. ඒ පිනත් තමන්ට අනුමෝදන් වෙන්න පුළුවන්. තමන්ගින් සිදු වූ ඵලදායී ක්‍රියාවක් මෙහෙවරක් හැටියට කල්පනා කරන්න පුළුවන් ඒ හැම දෙනාට. ඉතින් මුලින්ම ඉතින් මේ රටේ ඉන්න අය තේරුම් ගන්න ඕන මේ අපි මේ කතා කරන්නේ අර මේඳු මහරහතන් වහන්සේ මතක් කළා වගේ තතේව අනුකම්පාය. මේක වැරදි විදිහට තේරුම් ගත්තොත් කියලා බයද? බයට කියන වචනේ භාවිතා කරාට උන්වහන්සේලාට බය නැහැ. සැල්ලම මතක් කරා මම මේ වැඩම කරලා ඉන්නේ මොකටද? ඔබට අනුකම්පා පිණිස. එතකොට අපි මේ දේශනාවල් කරන්නේ මොකටද? ඔබේ යහපත පිණිස, අනුකම්පා පිණිස, ඔබ සතර අපායෙන් මුදවන්න, ඔබ මේ ආත්ම භාවයේ දුක් වලින් මුදවන්න ගැලුම්කාරය කියලා දෙකියන්නේ. එහෙම මුදවන්නයි මේ බුදුහාමුදුරුව දෙපා වෙහෙසවලා තියෙන්නේ. අපිත් මේ උගුර කට වෙහෙසන්නේ ඔබ මේ සංසාරෙන් මුදවන්න. එහෙම නැත්ද මොන මොකටද? බොහෝම ආන්දෝලනාත්මක ප්‍රශ්නයක්. තව සූත්‍ර කියලා ගත්තාම අපේ විතරක් නෙමෙයි සූත්‍ර තියෙන්නේ, අර හින්දු දහමේ මේ තියෙන්නේ, ඒගොල්ලන්ගේ තියෙන්නේ සූත්‍ර කියන එක තමයි භාවිතා කරන්නේ. ඒතකොට ඒගොල්ලන්ගේ අර ස්වභාවය තමයි බජාන් වගේ සින්දු කියන, ඒ සූත්‍ර කියන, ස්තෝත්‍ර සූත්‍ර ආදී ප්‍රකාශ කරනවා. ඉතින් ඒ නිසා ඒවා සූත්‍ර ඔක්කෝ. ඉතින් මේ උතුම් සත්‍ය ඒ වගේ දේවල් සජ්ජායනා කර කර ඉඳිමින්ම අවබෝධ කරගන්න බැහැ. එහෙම ඉගැන්වීම් වලින් මේක අවබෝධ කරගන්න බැහැ කියන කාරණය ප්‍රකාශ කරනවා. ඉතින් අපිත් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ඒ කොටස් වශයෙන් බෙදලා ඒ තියෙන සූත්‍ර දේශනා, සූත්‍රය කියන එක අදහස් වෙන්නේ ක්‍රමය කියන එක, යම් කිසි ආකෘතියක්. තාත් දෙකින් කතා කරොත් මැප් එකක්, ඒකට තමයි සූත්‍රය කියලා කියන්නේ. ඒ වැඩේ කරන සූත්‍රේ මොකද්ද කියලා අපි කියව දහන්නේ. ඒක කරන සූත්‍රේ මොකද්ද? ඒක තමයි සූත්‍රය. එහෙමනම් එහෙම ඒකේ තියෙනවා ඒ දේ අපි ගන්නෙ නැතුව ඒක අපි කියව කියව හිටියට, මන්ත්‍රණය කර කර හිටියට. ඒ වගේම මේ නොයිකුත් ශික්ෂා විනය ගැන එහෙමත් කතා කරලා දෙනවා. ඉතින් හරි ආන්දෝලනාත්මක දේවල්. මොකද අපි දන්නේ නැතුව අපි වැටිලා ඉන්නේ සීල වෘතවලටද කියලා ශ්‍රී ලාංකිකයන්ට ප්‍රශ්නාර්ථයක් දාගෙන ඒක තමන්ම හොයලා තේරුම් කරගන්න. ඒකට මම මුකුත් කියන්නේ නැහැ. අපි දන්නේ නැතුව සීල වෘත වලට වැටුණද කියලා කියන්න. සීල වෘත කියන්නේ බොහොම ලක්ෂණට කෙනෙක් ලේසියෙන් අපායට ගෙනියන මාධ්‍යයක් කියන එක හොඳට මතක තියාගන්න ඕන. සීල වෘත වල ඕනෝට වඩා ඉන්න කෙනෙකුට සැනසෙල්ලේ ඉන්න හම්බ වෙන්නේ නැහැ. තමා ගැන සංවේග හැමතිස්සෙම ඇති වෙනවා, අනුන් ගැන වෛරය හැමතිස්සෙම ඇති වෙනවා. ඒකනේ ආමුදුර කෙනෙක් වාහනයක් කියලා යනවා දැක්කොත් එහෙම අපේ මිනිස්සුන්ගේ ධනසේ ඉඳලා පණ තියෙනවා. ඇයි? ඒ තරම් ඇඟේ බැසගත් සීල වෘතයක් තියෙනවා. අර විශාල වරදක් කරනවා. දැන් තියෙන මේ පෙට්‍රල් ප්‍රශ්නයත් එක්ක මම මේ කල්පනා කරන්නේ මේ බයිසිකලයක්වත් අරගෙන පදිනවද කියලා. වෙන ගන්න දෙයක් නැති හින්දා ඉතින් එහෙම දුෂ්කර වෙනවා. ඉතින් හෙට දැන් ගුරුම රටේ හරි විනයක් තියෙනවා, ගොඩාක් පින්න පාතයක් නැතිනවා. නමුත් කවුරුත් මේ බලන්නේ භික්ෂුන් වහන්සේලා මොටෝ සයිකලෙ පැදගෙන ගියා කියලා. ඒකට වෛර කරන්නේ පාත්‍රෙත් කරේ දාගෙන මොටෝ සයිකලෙ පැදගෙන යනවා. නැක නැත්තම් ගියාම බුරුම රටට බලන්න පුළුවන්. ඒ විසු වෛර කරන්නේ හාමුදුරුවන්ට යන්න කියලා. එහෙම ඉස්සරහ සීට් එක පිටිපස්ස සීට් එක කියලා නැහැ. සමහර පළාත්වල නිකම් ලොරි වගේ දෙන්නේ හාමුදුරු ටික ලොරි ඉන්නවා යනවා. පින්ඩපාති වැඩ වෙලාවට පින්ඩපාති වැඩිනවා. අන්න අර යකා සංවර අර ලොරි එල්ලිලා යනවා කියලා එහෙම හිතන්නේ නැහැ. ඈත ගම්මාන වලට ගියාම අපේ හාමුදුරුවෝ මොටෝ සයිකලේ පිටිපස්සේ නැගලා යන උණු තරම් දකින්න පුළුවන්. හෙල්මට් නැතුව පොලිසිය ලියන්නේ නැහැ. හාමුදුරුවෝ හෙල්මට් දාන්න නැතුව ගියාට පොලිසිය ලියන්නේ ඒකට මුකුත් ප්‍රශ්නයක් ඇති කරන්නේ. ඇත්තටම කිසිම කෙනෙක්ගේ එකක් ලියන්න ඕනේ නැහැ පොලිසිය මේ හෙල්මට් නැතුව ගියා කියලා. මොකද හේතුව ඔළුව තමන්ගේනේ. තමන්ගේ ඔළුව මොකක්වත් ලගඩවත් හානි වෙන්නේ නැනේ. ඒක තමන්ගේ ප්‍රශ්නය. තමන්ගේ ඒක මානව අයිතියක් බවට පත් වෙන්න ඕන. ඩිංගක් ඌලම් වදින්න ඕන නම් හෙල්මට් එක නැතුව හරියන්න. ඒ නිසා දැඩි සීල වෘතවල හිටියාම එයාට සන්තෝෂෙන් නම් ජීවත් වෙන්න බෑ කවදාවත්. ඇයි තමා පිළිබඳව පුදුම සංවේගයකටපත් වෙනවා. තමා පිළිබඳව පුදුම සංවේගයකටපත් වෙනවා. හරියට දුකකටපත් වෙනවා. ඉතින් ඕවා ගැන ගොඩාක් කතා කරන්න තියෙන දේවල් අනේ කරන්න දෙයක් නැහැ. එවැනි දේවල් වලට ඕනෝට වඩා මානව ධර්ම කියන එක තියෙන්න ඕන. තමන් අකමැති දෙයක් අනුන්ට සිද්ධ කරන්න එපා. අනුන්ට කරදරයක්, හිරිහෙරයක්, පීඩාවක් කරන්න එපා. එච්චරයි. එතකොට එතන කෝටියක් සංවර සීලෙම පිළිපදිනවා. කාටවත් හිරිහෙරයක් කරන්න එපා. කාටවත් නපුරක් කරන්න එපා. තමන්ට මේ දේ මේ විදිහට ප්‍රතිචාර වශයෙන් ලැබුණොත් තමන් අකමැති නම් ඒ දේ අනිත් අයට කරන්න එපා. තේරුණා නේද? අපිට ඒ දේ ආයි ලැබෙනවට වුණත් අපි කැමතිත් උනත් ඒක අනිත් කෙනාට කිරිහැරයක් නම් ඒත් කරන්න එපා. මොකද මේ වචනේ මට කියන්න හිතුනේ මේ ළඟ පාසලක ඉන්න මේ ළමේ මෙහෙටගෙන ආවේ පස්සේ ඒ ළමයා මේ extra සත්තු జాතියක් මේ යතුරු පට්ටි ගහලා අර මේ කටුවක ගහලා අමුණනවා බඩේ. කොච්චර කිව්වත් ටීචර්ස්ලා අහන්නේ නැහැ. මැස්ස වලලා අමුණ ගන්නවා. අමුණලා මැස්ස විහාමිනු බලාගෙන ඉන්නවා. ඒක විශාල පාප කර්මයක්. ඊට පස්සේ ඒ ළමයෙන් අහවලු පුතා ඔයාට ඒ දේ වුණොත් ඔයා කැමතිද කියලා. මිනිහා කිව්වා කියනවා ඒත් කමන්නේ කියලා. එයා කියනවා ඒ තරමට එයාට ආශ්වාදයක් ලැබෙනවලු අර මැස කට්ටි ගහලා වළං ඉන්නකොට මාළු අල්ලන අයත් ඔබ කියලා තියෙනවා. අපි අහුවා මොකටද මාළු අල්ලන්නේ කියලා. කියනෝ මේ බිලි පිත්ත දාගෙන ඉඳලා අර මාළුව කාලා අරක ගැස්සෙනකොට අර මොකද්ද එක පා වෙන්න තියෙනවා. ඒකේ පා වෙන එක ගැස්සෙනකොට එයා කියනවා පුදුම ආශාදයක් අර අර ඒකත් ගේම් එකක් වගේ තමයි. අපාරලට අල්ලලා ආයි වතුරට දාලා යනවා. මිනිසුන්ගේ වැරදි ආශාද. එතකොට අනිත් අය රිදවීමේ ආශාදේ කරගත්ත අය ඉන්නවා. පීඩාවටපත් කිරීම ආශාදේ කරගත් අය ඉන්නවා. ඒ දේ තමන්ටම ලැබීම වුණත් තමන් නැහැ කියන අය ඉන්නවා. තමන්ටම ලැබෙන්නට කැමති වුණත් අනුන්ට ඒක හිරිහැරයක් නම් ඒත් නොකරන්න ඕන. අන්න එතන කෝටියක් සංවර සීලය පිළිහිටනවා. එතකොට එකක්, දෙකක්, තුනක්, 200ක්, 300ක් නෙමෙයි පින්නතුනේ. ඒකේ අප්‍රමාණ මානව හිතවාදීත්වයක් ඇති වෙනවා. ඒ නිසා නුවණින් ඒවා තේරුම් ගමු. එක එක අරමුණු වල සංකල්ප වල බැසගෙන පරමාර්ථය හොයාගෙන ගියොත් මොකද වෙන්නේ? ආලෝකයේ සැඟවී යනවා කියනවා. මේ කතාව ගොඩාක් හරි, ගොඩාක් ගැළපෙන, ගොඩාක් දෙනෙකුට මේක ගොඩාක් වැදගත්. අපේ උදවිය එක එක ඔළුවේ හදාගත්ත සූත්‍ර පොතේ තියෙන ඒවා නෙමෙයි. සූත්‍ර කියන්නේ ක්‍රමයනේ. ඔළුවෙත් හදාගන්න එක එක තමන්ගේ හදාගන්න සූත්‍ර තියෙනවා. එක එක ක්‍රම මේව ඔළුවේ තියාගෙන මේ සත්‍ය හොයනවා. එතකොට මොකද වෙන්නේ? සත්‍ය හෙවත් ආලෝකය වැසී යනවා. ඉතින් මමත් එහෙමයි කාලයක්. මං හොයා හදාගත්ත දෙයක් හෙව්වා. පස්සේ මට තේරුණා මං හදාගත්ත එක ඒක මගේම කන්සෙප්ට් එකක් කියලා. ඒ තේරුම් අරගෙන ඒක අයින් කරලා මං හදාගත්තේ නැතිව දෙයක් ලෝකේ දිහා සත්‍යයක් එවන්නේ. ඒකට කියනවා අපි මැදහත් සිතින්, සාධාරණ සිතින්, දිට්ටි ගන්නෙ නැති සිතින් සත්‍ය සොයවීම කියන්නේ. අන්න ඒ අයට තමයි නිදහස් ගවේෂකයෝ කියලා කියන්නේ, නිදහස් චින්තකයෝ කියලා කියන්නේ අන්න ඒ පිරිස. ඒකයි කියන්නේ අපි මේ සැබෑ සත්‍ය සොයාගෙන යද්දී ආගමක්, ජාතියක්, වර්ගයක්, කුලයක් හදාගත්ත දෙයක් ඔළුවේ කිසි දෙයක් තියාගන්නේ නෑ. එකම නිදහස් ස්වභාවයකින් තමයි, මැදහත් ස්වභාවයකින් තමයි, ශාන්ත බවකින් තමයි මේක සොයාගෙන යන්නේ. ඇයි එහෙම යන්නේ නැත්තම් අපි එක එක අර සීල වෘතවල එක එක සූත්‍රවල, සූත්‍ර කියවුවාම අර අනිකුත් ආගම්වල තිබිච්ච ඒවා තමයි මෙතෙන්දී ඉලක්ක කරලා තියෙන ප්‍රධාන වශයෙන්. බුදුදහම කියලා දෙන්නේ ඒවා උපාදාන කරන්නේ නෙමෙයිනේ. ඒ නිසා ඒ බුදුදහමේ සූත්‍ර ටිකේකට අදාළ වෙන්නේ ඒක සම්ප්‍රදායෙන් ලැබුණු නමක් විතරයි. එතකොට අනිත් අයගේ ඒ සම්ප්‍රදායේ තිබිච්ච වචනයක් තමයි කොටස්ෙන් කිරීම සඳහා සූත්‍ර, මේකටත් සූත්‍ර කියලා ආවා. ඒ නිසා ඒ දේවල් වලට මේ හසු වෙන්න එපා. හසු වෙලා තමන් දෙයක් හදාගෙන යන්න එපා. හදාගෙන ගියොත් ඔබට ආලෝකයේ වැසී ආවේ කියන අනතුරු ඇඟවීම. ternary තමන් හිතාගත්ත නිවනක් නේ හොයන්නේ. හිතාගත්ත නිවනක්, හදාගත්ත නිවනක් නෙමේ. බොහොම සාධාරණ ලෙස, මෙදහත් ලෙස මේක හොයාගෙන යන්න. එතකොට ඔබේ ආලෝකයේ වෙහි යන එකක් නෑ කවදාවත්. ඔබට ආලෝකයේ මතුවේවි. ශික්ෂාව කියන එක ගත්තහම ඒක හරි පුළුල් දෙයක්. තමන් මොනවා හරි ආරම්භ කරගෙන යන වතක් වුණත් ඒකත් ඇටෙන්නේ තමන්ගේ ශික්ෂාව හැටියට. ඉතින් මම මේව හොඳට තේරුම් ගත්තා. අපේ එක හාමුදුර කෙනෙක් කියන බුද්ධ වන්දනාව කියන එක මහා පුදුම විදියට කරන කෙනෙක්. සම්මුති එයින් සිද්ධ කරන බුද්ධ වන්දනාව. බුදුහාමුදුරන් දත් බුරුසුව තියෙනවා, දත් බෙහෙත් තියෙනවා, මූණ හෝදන ඒවා තියෙනවා, කකුල් හෝදන ඒවා තියෙනවා. අපි දැකලා තියෙන බොහොම හොඳයි. ඒක ශ්‍රද්ධාව නැගෙන ආරම්භයක් වශයෙන් ඒක කරන එක බොහොම හොඳයි. ඒකට මුකුත් අපි කියනව නෙමෙයි. ඒක ගොඩාක් වටින දේවල් මොකක්වත්ම නොකරනවට වැඩිය ඒවා තුළ යම්කිසි අර්ථයක්, දහමට ලංවීමක් තියෙනවා. නමුත් එහෙම තදව ඒ ශික්ෂාවන් වලට පත් වුණාට පස්සේ එයාට ඒ ශික්ෂාව ඇතුළේ විතරයි පේන්නේ, වෙන වටපිටාව පේන්නේ නැතුව යනවා. ඉතින් උන්වහන්සේ ලස්සනට මල් වට්ටි හදනවා. හරිම ලස්සනට මල්ලට්ටි හදනවා, මල්ලට්ටි පැය ගාණක් හදනවා, හරිම ලස්සනයි. ඉතින් අපි බල්ල ලස්සන ප්‍රකාශන කියනවා. ඉතින් ඕම් පැය ගාණක් හදපු මල්ලට්ටියක් මොන දානේ අරගෙන එන පින්නුතුන් හවස බුද්ධ පූජාවට ඇවිල්ලා, ඉතින් පොඩි උන් එහෙම එනවා, ඒ මල්ලට්ටියක් අත වද්දලා වටනෝ බිම, ලොකු මල් බන්දේසියක්. දැන් මේ පැය ගාණක් හදපු මල්ලට්ටිය මේ හම්දුරන්නේ ඉතින් කේන්ති යනවා මේකට. දෙන්නේ බන්දේසිය අරගෙන ඔළුවට දුවන්න දෙන්නේ. දැන් තේරෙනා නේද? අපි එක ශික්ෂණයක දැඩි වෙනකොට එයා මහා බරපතල තව පැත්තක ලෝභය, ද්වේෂය, වෛරය, ක්‍රෝධය, ඉක්මනින් නොසන්සුන්තාවය මේ ඔක්කොම තුල පැටලෙනවා. ඒ නිසා අපිට හරි ශික්ෂණය කියන්නේ මොකද්ද කියන එක වැහිලා බියනවා. ඒක සාධාරණ ලෙස බැලුවාම ඊට පස්සේ අනිත් ආපු අම්මල වුණත් දොස් කියනවා ළමයට. මොකටද දෙතෙන්ට කිය මොරදේ මල්වට්ටි බිම වැට්ටුවේ? ඒ ළමයි කියනවා මන් දන්නේ නැහැ, අත වැදුනා, ඒක අයිනේ තිබුණේ වැටුණා, එච්චරයි. එයා දන්නේ නැහැ. හිතලා කරපු දෙයක් නෙමෙයි. නමුත් අපිට ගොඩාක් දේවල් වැහිලා යනවා අපි දිට්ටිගත වුණාම. ඉතින් ඔය නොයෙකුත් ආගමික අයට වෙලා තියෙන්නේත් ඒක. ඒගොල්ලන්ගේ ශික්ෂණ ක්‍රමයට, ඒගොල්ලන්ගේ ශික්ෂණයට ඒගොල්ලෝ අහු වෙලා ඉන්නවා. හැබැයි ලෝකෙ වෙන කිසි දෙයක් පේන්නේ නැහැ ඊළඟට. අපි අපේ ශික්ෂණයට අහු වෙනවා නේද? ඊට පස්සේ ලෝකෙ අනිත් දේවල් පේන්නත් වෙලා යනවා. කියන්නේ ගුප්ත මායාවෙන් ඔබ නිදිලා සත්‍ය සාගන යන්න කියන කාරණේ අපිට පැහැදිලි කරලා දෙනවා. මුද්‍රාව කියන භාවිතය කරන්නේ ඒ ඉහළම ප්‍රතිලාභය, එහෙම නැත්නම් ඉහළම අරමුණ, ඉහළම සංකේතය, එහෙම නැත්නම් ඉහළම අවස්ථාව කියන එක, එහෙම නැත්නම් ආලෝකයට ඇතුල් වීම, පත්වීම, එහෙම නැත්නම් නොබෙදුණු සියල්ලකින් නොබෙදුණු මනස නිර්වාණ කියන අවස්ථාව, මහා මුද්‍රාව කියන අවස්ථාව සංකේතවත් කරලා දෙන්නේ වෙන තුනේ. සියලු පාපයන් පිලිස්සී යනවා. ඒක සම්පූර්ණයෙන් ඇත්ත. පාපයන් නිසානේ අපි ඔළුව මෙදැවෙන්නේ. පාපය, තාපය, දැවීම. එතකොට මිනිස්සුගේ මානසික ප්‍රශ්න කියන්නේ මොනවද? ඒවට තමයි කියන්නේ පව් කියලා කියන්නේ ඒකට. තේරෙනවද? මානසික පිච්චීම් වලට, ගිනි ගැනීම් වලට, දැවීම් වලට පාවිච්චි කරන තාපයට කියන වචනයක් තමයි පාපය. කෙනෙක් ළඟ තාපය වැඩි නම් ඒ කියන්නේ පාපය වැඩි. කෙනෙක් තමන් පෞකාරයේද පින්වන්තයේද කියලා අඳුන ගන්න පුළුවන්කම තියෙන්නේ තමන් කොච්චර තමන්ගේ මනසේ තාපය තියෙනවද. තාපය නැද්ද කියන දේට අනුව තමයි අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. අපි පින්වන්තද පව්වන්තද කියලා. සත්‍ය අවබෝධ කරගන්නකොට පින්තුනේ සියලු පාපයන් දැවී පිලිස්සී යනවා. අඟුලිමාලගේ වුණත් සියලු පාපයන් දැවී පිලිස්සී ගියා. සත්‍ය අවබෝධ නොවුනත් පරිපූර්ණ ලෙස සත්‍ය අවබෝධ කරගන්නා වූ උතුමන්ට කරන සත්කාරවලිනුත් ධර්මාශෝකාදි රාජ්‍යා පාපයන් පුළුස්සාහර ගත්තා. ලක්ෂ ගණන් කෝටි ගණන් නියදපු මරපු කෙනෙක් වුණත් එයත් පව් සෝදගත්තා, පුළුස්සා ගත්තා. ඒ නිසා අපි මේ දේවල් වලින් පව් එක පැත්තකින් පිලිස්සෙනවා, පිලිස්සියනවා. ඒක පුදුම දෙයක්, වටින දෙයක්. ඒ නිසා තමන්ගේ ජීවිතයේ තියෙන සියලු පාපයන් නොදැන සිද්ධ වෙච්ච දේවල් තියෙනවා නම් ඒව පුළුස්සා ගන්න තියෙන හොඳම මාර්ගයක් තමයි සත්‍ය අවබෝධය, දර්ශන අවබෝධය. ඒ සියල්ලගෙන්ම නිදහස් වෙන්න තමන්ට අවකාශය ලැබෙනවා. ආලන්තරේ පාප කර්මයකින් මෙහා ඇති ඕන දෙයක් තියෙද්දි සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඒසාන්තර පාප කර්ම වලදී තමයි පශ්චාත්තාප බවට පත් වෙවි, විඳවන්න සිද්ධ වෙන වෙනතරයි. තේරණේ? ඒවා විඳවන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ ප්‍රත්‍යක්ෂතාවයකින්ම දේශනා කරන මේ උතුම් ආර්ය ධර්මය ප්‍රතික්ෂේප කරන උදවිය සදාකාලිකවම කායික හා මානසික පීඩාවන්ගෙන් ජීවත් වෙලා මරණින් පස්සේ දුගතිගාමී අපාගාමී බවට පත් වෙනවා. ඒ සත්‍යමයි. ඉතින් ඒකෙන් නිදහස් වෙන්න හම්බ වෙන්නේ නැහැ. එකක් සද්ධර්මයට ගැරහූ පාපය ඔවුන්ට බරපතල විදියට බලපානවා. අනිත් එක ධර්මය නොපිළිගැනීමේ අවාසනාවන්තකම බලපානවා. පුදුම අවාසනාවන්ත පිරිසක් වෙන තුනේ මෙච්චර සාන්ත, මෙච්චර කාරුණික ශාසනය දිහා, ධර්මය දිහා ඒක කිසිම හේතුවක් නැතුව ඒකට දොස් නගනවා, ගරහනවා වගේ දේවල් කරන අයට ඒ තාම බරපතල සංසාරික පීඩාවන් වලටත්, මෙලෝ පීඩාවන් වලටත් පත් වෙලා මිය දෙන්නට සිද්ධ වෙනවා. පින්නසුනේ මන් දන්නේ මට නම් කවුරු රහත් කිව්වා, කවුරු සෝහාන් කිව්වා. බොරුවටම කවුරු හරි කියලා කිව්වත් අනේ අපිට හිතෙන්නේ ගාපිය මරාපිය ඕක පෙරලපිය ඕක සාතනේ විකෘති කරනවා ඕවා නැති කරපිය ලෝපිය වගේ දේවල් එන්නේ නැහැ අපිට. ඇයි ඒක නැත්තේ? අපි ඒ වගේ දේවල් වලින් දුර්වලයි. ඒ කියන්නේ අපි එවැනි සිතිවිලි දුර්වල කරලා තියෙනවා. ඒ කියන්නේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පළිගැනීමේම ඇති වෙන සිතිවිලි දුර්වල කරලා තියෙනවා අපි. හාමුදුරුවන්ට වෛර කරන්න වැඩියෙන්ම හාමුදුරුවෝ එක පන්සලක් කැමති නෑ තව පන්සලක් නැගී හිටිනවට, තව පන්සලකට වැඩිය සෙනගෙනවට. මෙහාට උනත් වැඩියේ නැති එකත් හොඳයි කියලා මට හිතෙනවා. නැත්තම් සමහර අයගෙන් බාධා, හිරිහැර, කරදර ඇති වෙනවා. මොකද උන්වහන්සේලාත් යන්නේ අර ප්‍රතිලාභයන් වලින් පන්සල ලොකු කර ගැනීමේ තරඟයකින් ඉන්නේ. මේ පන්සලට වඩා මේ පන්සල ලොකු වෙනවා. ඒක ඉතාම භයානක දෙයක්. මම දැකලා තියෙන ඕන තරම් තමන්ගේ ළඟ පන්සලක් හැදුවගෙන හාමුදුරු කෙනෙක් ඇවිල්ලා ඒ පළාතේ තියෙන රජ මහ විහාරය අපිත් ඒ පන්සලේ හිටියේ කට්ටිය කඩ ගැහුවා ඒ පළාතේ මුඩුක්කු පන්ති ඉන්න කොල්ල ටිකට ආවා උන්ට බෝතල් ටිකක් ගෙනල්ලා දුන්නා බයිට් ගෙනල්ලා දුන්නා පෙව්වා වෑන් එකක දාගත්තා අරන් ගියා අර පන්සල විනාඩි 10න් කැඩුවා ඉතරනේ අවසානයේ මමත් හේන්නේ ගියා ඒ දවසවල එතකොට ගිල්ලේල මම පැත්තකට වෙලා බලන් හිටියා මේ මහා පාප කර්මයක් අපි උඩ අතු ගහන්නේ නැහැ ගිල්ලේල ඒගොල්ලන්ගේ අයි තින්නේ ඒගොල්ලන්ගේ දේවල් කියලා බලාගෙන හිටියා මම දැක්කා කණුවක පාත්‍රයේ සිවුර එලිලා තිනව අනිත් දේවල් ටික ඔක්කොම ගැඩුවා කඩලා අයින් කරා වෑන් එකක් ගෙනවා මුදුර ටික පැටෙව්වා ඊට පස්සේ අර හම්දුරු වෙන වාහනයක් කවුරු හරි දායකෙක් ඇවිල්ලා නගගෙන ගියා මුළු පන්සලම කඩලා දැම්මා අරලා දාලා මේගොල්ලෝ එතන බෝධි පූජා ආරෝ මේව කරලා අල්ලගත්තා. එහෙම ආක්‍රමණ භාවයක් තියෙනවා. එතකොට මේ අපිට දැන් බලාපොරොත්තු වෙන්න බෑ මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ මේ නිවනක් මගක් ශාන්ත බවක් පෙන්වන්නේ නැති නිසා භික්ෂුවගේ මේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ ඒව උගත්කම්, ඒව වැදගත්කම්, ඒව ගරු කරන්න ඕන දේවල් කියලා සැලකන්න එපා. භික්ෂුවගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ගරු කරන්නේ මදගනි මහාචාර්යවරයෙක් මගේ කතාව කර බණක කිව්වා මර කැලණි පන්සලේදී හම්බෙලා ඇහුවා හාමුදුරුවෝ විශ්වවිද්‍යාලෙ ගියාද මං දේශනාවල් වලට නම් ගිහිල්ලා තියෙන විශ්වවිද්‍යාලට මේ නමුත් අර මේ බංකුවේ වාඩි වෙලා ඉන්න ගියේ නෑනේ විශ්වවිද්‍යාලෙ කතිකාචාර්ය මහාචාර්යවරු ආශ්‍රය කරනවා හැබැයි බංකුව රත් කරන්න ගියේ නෑ වපුටුවත් රත් කරන්න ගියේ නෑනේ ඉතින් මං කිව්වා නෑ මම විශ්වවිද්‍යාලෙ ගියේ නෑ යන්න අදහසකුත් නෑ කියලා එවම තමන්ගේ අර අතේ තියෙන ෆයිල් මේ සූකේස් එක බිමින් තිබ්බා බිමින් තියලා පසඟ පිහිටවල වැන්දා වැඳලා කිව්වා මං ආවල් විශ්වවිද්‍යාලේ කතිකාචාර්යවරයෙක් හැටියට වැඩ කරනවා මං බුද්ධ රත්නයට වැන්දා බෝධින් වහන්සේත් වැන්දා ධර්ම රත්නයේ උදෙසාත් වැන්දා මං සංඝ රත්නයේ උදෙසා වදින්න කෙනෙක් හොයමින් හිටියේ අපේ ආතුරු ඒකත් සාර්ථක වුණා. මොකද විශ්වවිද්‍යාලෙ කියපු කෙනෙකුට වදින්නේ නැහැ. මොකද විශ්වවිද්‍යාලෙ කතිකාචාර්යවරයෙක් හැටියට විශ්වවිද්‍යාලෙ කියපු කෙනෙකුට වදින්නේ නැහැ. මොකද එයා දන්නවා විශ්වවිද්‍යාලෙ යන කෙනෙකුට දහමක් නැහැයි කියලා එයාට හැඟෙනවා. දහමක් තියෙන කෙනෙකුත් ඇති ඉතින්. ඒ නිසා අධ්‍යාපනය හොයාගන්න සිද්ධ වෙනවා තමන්ට උවමනා කරන අධ්‍යාපනය අධ්‍යාපනය කියන්නේ හැමදාමත් ජීවිතයකට ඕන දෙයක් අපි උගන්නන්න ඕන කාට හරි ඉගෙන ගන්න හැටි උගන්නන්න ඕන එතන ඉඳලා හැමදාම ඉගෙන ගන්න තියෙන්නේ ජීවිතේ මම හැමදාම ඉගෙන ගන්නවා හැමදාම උගන්නනවා හැමදාම ඉගෙන ගන්නවා ලෝකේ එක අවසානයක් නැති දෙයක් ඒක තේරුම් ගන්න මේ සමාජය තුළ පාසලෙන් වෙන්න ඕන ඉගෙන ගන්න හැටි උගන්වන්න ඊට පස්සේ ශාස්ත්‍රීය ඉගෙනීම උගන්වන්න දැන් තියෙන්නේ කාලය නාස්ති කරන ජීවිතේ නාස්ති කරන සිස්ටම් එකක් විතරයි ගොඩාක් කාලය නාස්ති වෙන වැඩක් නැති දේවල් එක්ක ගොඩාක් කාලය නාස්ති වෙන ඒ නිසා ජීවිතය දිහා බැලුවාම මුකුත්ම දකින්නේ නැත්තේ ඒකයි ගොඩක් ජීවිතවල හිංසා හොඳට ඒක මතක තියාගන්න තමන්ගේ ශාස්ත්‍රය හරියට තේරුම් අරගෙන ඒක අධ්‍යයනය කරන්න සියලු දෙනා වග බලා ගන්න ඒක හරිය වැදගත් නුතුනේ අපි කොහොමද දන්නව ඕනම ශාස්ත්‍රයක් තුල අපිට අධ්‍යාපනයක් ලබා දෙන ගුරුවරයාගේ සිත අපි දිනා ගන්න ඕන. එතකොට තමයි ගුරුවරයාගෙන් අපිට ලැබෙන්නේ. නමුත් අපේ පින්නතුන් මේ සමාජයේ හිතාගෙන ඉන්නේ හාමුදුරුවෝ අපේ ශ්‍රද්ධාව දිනා ගන්න ඕන. එහෙම නේද හිතන් ඉන්නේ? අපේ ශ්‍රද්ධාව දිනා ගන්න, අපේ ශ්‍රද්ධාව වඩන්න ඕන. ඒ ගියා හිතන්නේ නැද්ද? අපි ස්වාමීන් වහන්සේගේ ශ්‍රද්ධාව ලබා ගන්න ඕන කියලා. තේරුණා නේද? අපි ඔබේ ශ්‍රද්ධාව දිනාගත්තොත් ඔය ඇත්ත සතුති වෙන සිව්පසයෙන් ඔන්න උදව් උපකාර කරනවා. ගිහියා ස්වාමීන් වහන්සේගේ ශ්‍රද්ධාව දිනාගත්තොත් වහන්සේ ළඟ තියෙන ධර්ම ධනයෙන් ධර්ම සම්පතෙන් සංග්‍රහ කරනවා. සත්‍ය අවබෝධ කරගත්ත උත්තමේ තව සත්‍ය සොයා යන මිනිස්සෙන් දැක්කාම එයාට උදව් කරනවා. එයාට උදව් කරනවා. අව්‍යාජ ලෙස, සැබෑ ලෙස, තමන්ගේ හිතේ නිවීම වෙන මොකක්වත් නෙමෙයි. දැන් හිතේ නිවීම කියන එක පැත්තකට දාලා නිර්වාණය කියලා මොකද්ද තනතුරක් හොයාගෙන යන එකත් නිර්වාණය හම්බෙන්නේ නැහැ. මේ සංසාරේ සැබෑ ලෙසම දුකයි. මේ සමාජයෙන් ගන්න දෙයක් නැහැ. මේ සමාජයෙන් වැඩක් නැහැ. මේ ලෝකෙන් වැඩක් නැහැ. මට ජීවිතයේ විමුක්තිය සත්‍ය මේ ලෝකේ තේරුම හොයාගන්න ඕන කියලා සාගන යන කෙනෙකුට තමයි සත්‍ය හම්බෙන්නේ. අපිට උනත් මම හිතන විදියට හරි වැදගත්කමක් තියෙනවා. සැබෑ ලෙස, අවංක ලෙස, අප්‍රමාණ ලෙස කැප වෙන මිනිස්සෙක්, ධර්මයේ උදෙසා දහම්සොඬ රජ කෙනෙක්ගේ හිතක් වගේ හිතක් තියෙන කෙනෙක් මුණ ගැහුනාම අපිට වෙනතුනේ කාලය කියන එක අදාළත්වයක් නැහැ. වෙලාව අදාළත්වයක් නැහැ. අපි මේ මිනිස්සයට කොච්චර හරි පැහැදිලි කරලා දෙන්න කැමතියි. තේරුම් ගන්න උත්සාහ කරනවා නම් කියන කාරණය පිටුපාන්න නැතුව හරියට තේරුම් ගන්න උත්සාහ කරනවා නම් තේරුම් ගියේ නැති වුණාටත් අපිට තරහ යන්නේ නැහැ. ඉක්මනට තරහ යනවා කියන වචනේ පාවිච්චි කරන සම්මුතියෙන් ඈ අපිට ඒකට අමනාපයක් අකමැත්තක් ඇති වෙන්නේ නැහැ. මොකද හේතුව මේ මිනිස්සු උත්සාහ ගන්නවනේ. උත්සාහ කරගන්න නිසා අපිට පුදුම කැපවීමක් කරන්න හිතෙනවා. මේ මිනිස්සු මහන්සි වෙනවා. භෞතික වහර දියුණු වෙන මහන්සි වෙන මනුස්සයෙකුට අත හිත දෙන්න උපදේශයක් දෙන්න හරි හිතෙනවා. ඊළියරලා හරි මෙහෙම මෙහෙම වැඩ කරන්න පුතේ, මෙහෙම මෙහෙම හදා ගන්න කියලා. එහෙම හදාගත්ත අය ගොඩාක් ඉන්නවා. සකසගත්ත අය භෞතික වහර ආධ්‍යාත්මික හදා ගන්න අය ආධ්‍යාත්මික හදා ගන්න උපදෙස් දෙන්න හිතන. ඒ නිසා පුජ්‍යලයා ළඟ යම් උත්සාහයක් කැපවීමක් තියෙන අපිට දකින්න තියෙන ඕන, ලබන්න තියෙන ඕන. එතකොට තමයි අපේ ශ්‍රද්ධාව අපේ ඒකත්වයට පරිත්‍යාග කරන්නේ. ඒ නිසා මතක තියාගන්න, ඔබේ අපහැදීම විතරක් නෙමෙයි ඔබට ස්වාමීන් වහන්සේගේ පැහැදීමත් වැදගත් කියලා හිතන ගොඩාක් දායකයෝ හිතන්නේ අපි පහදවා ගන්න ඕන හාමුදුරුවෝ. ඔයත් පහදවා ගන්න නම් අපි තේරුම් කරගන්න ඕන මේ ගිහියාගේ ඇහැ කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඒ විදියට ඇහැ හැදිච්ච විදියට අපි ඉන්න ඕන වැඩ කරන්න. එතකොට පැහැදෙනවා. අන්න එතකොට පින්නතුනේ ඒක රංගනයක් බවට පත් වෙනවා. මේ යථාර්ථයක් බවට පත් වෙන්නේ නැහැ. මේ ඇහැට ඇහැ ගැලපෙන්න ජීවත් වෙනවා එච්චරයි. බාහිරම් පරිපජ්ජසි අභ්‍යන්තරං ගහනවා. එසා ශ්‍රද්ධාව දෙපැත්තෙන් වැදගත් වෙනවා. හාමුදුරන්ගේ ශ්‍රද්ධාවත් වැදගත්, ඔබේ ශ්‍රද්ධාවත් වැදගත් කියන එක හොඳට මතක තියාගන්න ඕන. Thank you. ආශාවේ හා පිළිකුලෙහි බැමි කපා හරින්න. මේක හරී වැදගත් දෙයක් අපේ බෞද්ධ සමාජයට විශේෂයෙන්ම. පිළිකුල කියන දේ ගොඩාක් භාවනා මධ්‍යස්ථාන ආරාම සේනාසනවල භාවිතා කරන දෙයක්, භාවිතාවට ගන්න දෙයක්. මේ සමහර තැන්වල ආශාව පැත්තටත් යොමු කරලා තියෙනවා. ඒකත් හොඳ නැහැ. ආශාවේ සහ පිළිකුලෙහි යදි දෙපැත්තම බැමි කපාහනින්. ඇයි මේ ආශාව සහ පිළිකුල කියන එක දෙකම පින්නතුනි මිනිස්සු මනසින් හදාගන්න දෙයක් නේද? තේරෙනවද? මනසින් හදාගන්න දෙයක් නේ. මනසින් හදාගන්න දෙයක්. ආශාව සහ පිළිකුල කියන එක මනසින් හදාගන්න දෙයක්. ඒ නිසා ඒ දෙකේම වෙමි කපා හරින්න කියලා කියනවා. ඒ නිසා අපි පිළිකුල කරන්න එපා කිව්ව ගමන් අර ආශා කරන්න කියන එක නිර්වචනය වෙන්නේ නැහැ. ආශා කරන්න එපා කිව්ව ගමන් පිළිකුල් කරන්න කියන එක නිර්වචනය වෙන්නේත් නැහැ. මේ දෙකේම බැමි කපා කරලා තමයි කඳු මුදුනකට, ආරණ්‍යයකට, ශූන්‍යාකාරයකට අපි යන්න ඕන, පත් වෙන්න ඕන. පැහැදිලිනේ? අපි ඒවට පත් වෙන්න හැම පත් වෙලා තමයි අපි අපේ බවුන් වැඩිම මෙන්න මේ ප්‍රධාන සාධක දෙකට අනුකූලව තමයි අනුගමනය කරන්න ඕන. අන්න එතකොට යාට මහා මුද්‍රාවට පත්විය හැකි කියලා. දැන් ඔබට හොඳට තේරෙනවා ඇති. එහෙනම් මේ මහා මුද්‍රාව කියලා කතා කරන්නේ අන්න නිර්වාණයට කියන කාරණේ කියලා මම මුලින් මතක් කළා. එහෙනම් ඒ කාරණේ එතෙන්දී මනාවට පැහැදිලි වෙනවා පත්විය හැකි කියලා පෙන්වුම් කරලා දෙනවා. මොකද ආශාවේ හා පිළිකුලෙහි බැමි කපා හරින්න. අපි මම ගොඩාක් පිළිකුල් භාවනාවන් වල යෙදිච්ච කෙනෙක්. මිනි අමුවෙන් මිනි දිර දිරා යන ඒව පණුව ගහ බල බල භාවනා කළා. ඇට සැකිලි දිහා බලාගෙන භාවනා කළා. අට්ටික සංඥා වැඩුවා. බොහෝම අපි ගිහිල්ලා ඔය මෝචරි වල මිනි කපන ඒව බැලුවා. ඒ වගේ රූප බීත්ති වල හැම තැනම ගහගෙන බඩවැල් බොකු මොල ආදවත් වපු වටු හක්මාවල් තමයි ශල්‍යාගාරයක වගේ මේ වටේට පින්තූරවල කාමරේ ගහගෙන ඕව දිහා බල පිළිකුල කාලයක් කළා. අපි හිතුවා මේ තද්දින්ම පිළිකුල ලබා දුන්නොත් අපේ තියෙන මේ මමත්වයේ ආශාව මෙතනින් ඇඩ් කරන්න පුළුවන් වෙයි කියලා. අපි විහින් තව මානසික රෝගයක් හදා ගන්නවා කියන එක තේරුනේ පස්සේ. එතන කාලයක් ගියාට පස්සේ තමයි තේරුනේ මම විසින්ම තියෙන මානසික රෝග නැති කරගෙන තව මානසික රෝගයක් හදාගත්තා කියන එක තේරුණා ඊට පස්සේ. ඒ නිසා අපිට සත්‍ය හොයාගෙන යන්න සෑහෙන දුකක් විඳින්න සිද්ධ වුණා. සෑහෙන දුකක්. ඒ හැම දෙයක්ම රහසිගතව සිද්ධ වෙන්නේ. මොකද අව්‍යාජ දේවල් රහසිගතවනේ සිද්ධ වෙන්නේ. ලෝකෙට පෙන්නකට සිද්ධ වෙන්නේ ව්‍යාජ දේවල්. ලෝකෙට පෙන්න කාටවත් කී කී කරන්න උවමනාවක් තිබුණේ නෑ. මේ හැම දෙයක්ම රහසිගතව තමයි අපි මේ වඩ아가න යන්නේ පෞද්ගලිකව. තම කාටවත් කියන්නේ නෑ. අපි හිතනක කියන්නෙත් නෑ. අපි හොයනක කියන්නෙත් නෑ. ඒසම මේ ධර්ම මාර්ගයට පිවිසිච්ච අයටත් මේක හොඳ ආදර්ශයක්. කාටවත් කියන්න යන්න එපා. තමන්ගේ ඉන්න දරුවන්ටවත් කියන්න එපා තමන් අධ්‍යයනය කරගෙන යන එක දර්ශනය ගැන. ඒක තමන් මේ පෞද්ගලිකව තියාගන්න. නැත්තම් දරුවෝ වුණත් එක එක දේවල් හිතන්න පුළුවන්. ඒ නිසා කාටවත් කියන්න ඕනේ. සමහරලාට ස්වාමීය ධර්මයට අකමැති නම් ස්වාමීට කියන්න ඕනත් නැහැ. ස්වාමී දියණියට වුණත් කියන්න ඕනේ. එයා අකමැති නම් ඒක තමන්ගේ පෞද්ගලිකව තමන් හොයාගෙන යන්න. සබය ධර්මයේ ගවේෂණය සිද්ධ වෙන තමන්ගේ හුදකලාවේ තමන්ගේ පෞද්ගලිකත්වයේ තුලමයි. ඒ නිසා ආශාවේ හා පිළිකුලෙහි බැමි කපා හරින්න පළවෙනි ප්‍රධාන න්‍යායක් එක. ගසක මුල කපා හැරියාම ගස මැලවි යනවලු. ඒ වගේම අපි ළඟ තියෙන සක්කාය දිට්ඨිය දොරලා දැම්මම අනිත් සියලුම කෙලෙස් සැල් මියනවා. තේරුණා නේද? අපේ මනසේ මුල කපා දමන්න. එවිට සියලුම අර මානසික ඈත තියෙන සියලුම ප්‍රශ්න අපිට මුදා හරින්න පුළුවන්. ඒ නිසා අපිට ඇත්ත වශයෙන්ම කරන්න තියෙන්නේ බාහිර දේවල් වල ආශාවල් අත්හැර අත්හැර ඉන්න එක නෙමෙයි. ප්‍රධාන ආශාව, ප්‍රධාන දේ, ප්‍රධාන ස්වරූපයෙන් වහනවා වගේ මේ සක්කාය දිට්ඨිය මමත්වයේ නැමැති එක හොයාගෙන හොයාගෙන ගිහලා මේක සම්පූර්ණයෙන් වේත විද්වංසනය කරලා දාන්න ඕන, දුරු කරලා දාන්න ඕන, තමන්ගේ මමත්වය නැති කරලා දාන්න ඕන. මමත්වය නැති කරලා දැම්මොත් අන්න අනිත් සියල්ලම හේ යනවා, නැති කරලා දාන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා මනසේ මුල් කපා හරින්න මේක තේරුම් ගන්නයි තියෙන්නේ. ඒ නිසා අපි ගොඩාක් පැතිවල හොයාගෙන හොයාගෙන ගියා. නමුත් පස්සේ තේරුම් ගත්තා අපි හැම පැත්තකම දුවන්න ඕනේ නැහැ, හැම තැනම සිහිය තියාගෙන දුක් විඳින්න ඕනේ නැහැ. මෙන්න මේ සක්කාය දිට්ඨිය දුරු කර ගැනීමේ යුද්ධේම පමණක්, එක යුද්ධයක් එක තැනක් අරගෙන මෙතනම මේක නැති කරොත් එහෙම මේ සක්කාය දිට්ඨිය තමයි හැමදේටම නායකත්වය දෙන්නේ. සක්කාය දිට්ඨිය. ඉතින් මේ 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 දේ නැති කරොත් අනිත් සියල්ලගේම හේ යනවා පින්නතුනේ, ඒක දුර වෙලා යනවා. සක්කාය දිට්ඨිය තිබුණොත් තමයි අනිත් ඔක්කොම බන්ධන හැදෙන්නේ. සක්කාය දිට්ඨිය නැති වුණහම විශේෂයෙන් මොකවත් නැහැ. කිසිම බන්ධනයක් හැදෙන්නේ නැහැ. එයා ඔක්කොම මනසින් හදාගත්ත දේවල් කියලා එයා දන්නවා. ලස්සන වාක්‍යයක්. සුළු ඉගැන්වීම් වලින් සිදුවන්නේ ක්‍රියාවකට මඟ පෑදීමය. ක්‍රියාවකට මඟ පාදන ඉගැන්වීම් සුළු ඉගැන්වීමක් කියලා නිර්වචනය කරලා දීලා තියෙනවා. මොකක්ද ක්‍රියාවකට මඟ පාදන ඉගැන්වීම්? හරිම ලස්සන, හරිම ගැඹුරු, පුදුම පරමාර්ථයක් තියෙන සිද්ධිදාමයක් තමයි පිළිතුර එතන අපිට පෙන්නුම් කරලා තියෙන්නේ. ක්‍රියාවකට මඟ පාදන. දැන් ඒ කාලේ වෙනසට මමත්වය දුරු කරගන්න මම පුදුම සටනක යෙදෙනවා. තනියෙන් යෙදෙනවා යෙදෙනවා යෙදෙනවා. හැබැයි Taman දන්නේම නැතුව යම්කිසි ක්‍රියාවකට හසු වෙනවා. එතකොට මම තේරුම් කරගන්නවා මම පීලි පැනලා. ආයිත් ධර්මය මෙනෙහි කරලා ධර්මය අහලා ආයිත් හරියට පීල්ලට දාගන්නවා. ක්‍රියාවකට වැටුනොත් පීලි පැනන. බලන්න මේ ධර්මයෙන් කියා දෙන මේ ඉලක්කය ලබා ගන්න එක අමාවක දවසක අස්ලොන් ගහක් දෙපළු වෙන්න විදිනවට වඩා අමාරු වැඩක්. ඒක නිසා තමයි විකෘති කරනවා, බොරු කියනවා, මෝහනය කරනවා, අරවා කියලා මේවා කළා මේකට ගහලා දාන්නේ අර තමන්ගේ බුද්ධිහීන භාවය පිළිගන්නේ නැහැ, ධර්මයට දොස් කියනවා. ඒකයි වෙනතුනේ. මේක තේරුම් කරගන්න හරි අමාරුයි. තේරුම් ගන්න හරි අමාරුයි. බලන දෘෂ්ටියෙත් විශේෂණ පදයක් යොදලා තියෙනවා. මේ දෘෂ්ටි අතර රාජකීය දෘෂ්ටිය කියලා සාමාන්‍ය අපි සමාජ වැඩිපුර ඇහෙන්නේ නැති වචනයක්. රාජකීය දෘෂ්ටිය, ඒ කියන්නේ සම්මා දිට්ඨිය තමයි වෙනතුනේ. රාජකීය දෘෂ්ටිය කියන්නේ සම්මා දිට්ඨිය. හොඳ නරක, සුභ අසුභ, දුප්පත් පොහොසත් උගත් නූගත්කම් අටලෝ දහමින් බලන ඒ ස්වභාවය නැතුව පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං. අන්න රාජකීය දෘෂ්ටියෙන් බලන්න, අටලෝ දහමින් නොසැලෙන සම්මා දිට්ඨියෙන් බලන්න. මිනිස්සු හොඳ නරක කියලා ගන්න ඒ මිනිස්සුන්ට හිතෙන දේවල්, පුජ්‍යල සම්ප්‍රදායට, ගමේ සම්ප්‍රදායට, තමන්ගේ ආගමට අනුව, තමන්ගේ ජාතියට අනුව, තමන්ගේ හැඩයට අනුව එක එක මිනිස්සු පින් කියලා හිතාගත්ත දේවල් තියෙනවා, පව් කියලා හිතාගත්ත දේවල් තියෙනවා, මෙහෙම කළාම පව් නෑ කියලා හිතන ඒවා තියෙනවා, මෙහෙම කළාම පව් කියලා හිතන දේවල් තියෙනවා. ඒ හැම දෙයකින්ම මිදිලා නිදහස් වෙලා රාජකීය දිට්ඨියට පත් වෙනවා. ඒක කිසිවක් නැහැ. ඒක තමයි සම්මා දිට්ඨිය. රාජකීය දිට්ඨිය සම්මා දිට්ඨිය. ඒ කියන්නේ මේ ලෝකේ එක එක දෘෂ්ටි තියෙනවා. ඒවයි වටිනාම හොඳම එක තමයි රජ්ජුරුව තමයි සම්මා දිට්ඨිය. අනිත් ඒවා බාල දෘෂ්ටි. එනිසා මේ වචන එක එක විදියට හැඩගස්සනවා, ඒ දේ තේරුම් කරලා දෙන්න. හැබැයි මේ වචන මාලාව මේකෙදි ආරම්භ වෙන්නේ වචන බොරු කියලා. මම මගේ ජීවිතේ ධර්ම දේශනා කරන්න ආරම්භ කළ පළවෙනි, උපදුනාට පස්සේ කතා කරපු පළවෙනි වචනේ වචන බොරු කියන එක. වචන බොරු, වචන බොරු. ඉතින් මේ මොන මොන කැටයන් දැම්මත් මේක තේරුම් කරලා දෙන්න වචන බොරු. ඒ නිසා වචනත් එක්ක පැටලිලා ලොකු තර්කවල හදා ගන්න නැතුව වචනෙට වඩා අර්ථයක් ගන්න මහන්සි වුණොත් අන්න අවබෝධ වෙනවා. මහා මුද්‍රාවට පත් වෙනවා. මම මහා මුද්‍රාවට පත් වුණා. පත් වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ නිර්වාණයට පත් වුණා කියන්න බෑ. අපේ රටේ මහා මුද්‍රාවට පත් වුණා කියලා කියන්න පුළුවන් නේ. කිසි ප්‍රශ්නයක් නැහැනේ. ඒ නිසා මහා මුද්‍රාවට පත් වුණා, නිර්වාණයට පත් වුණාද නැද්ද කියන එක විවිධ ඕන්නේ. මහා මුද්‍රාව දැකලා තියෙනවා. මොකද අරවා අල්ලගත්ත පෙරේතයෝ ඉන්නවා, කුම්මාණ්ඩයෝ ඉන්නවා. ඒවා ඒ වචන ඒ කුම්මාණ්ඩයන්ට පෙරේතයන්ට දීලා අර විශිෂ්ට මේ වගේ වචනයක් හම්බුණා. ඒ වචනවල අපිට ඉන්න පුළුවන්. මහා මුද්‍රාවට පත් වූවා. ඒ නිසා අපේ කාට වුණත් පින්වතෙකුට වුණත් අනාගතයේ තමන්ගේ සත්‍ය ප්‍රකාශනයේදී මහා මුද්‍රාව කියන වචනේ ඕනම් භාවිතා කරන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. අර වචන වලට පෙරේත කුම්මාණ්ඩයන්ට ඒ වචන ටික දෙන්න පුළුවන්. අභ්‍යාසෙහි මාර්ගය බුදුන් වහන්සේලාගේ මාර්ගයයි කියලා පෙන්නනවා. කම්ම නිරෝධාය සංවත්තති. කර්ම නිරෝධ කරන වැඩ පිළිවෙල න අභ්‍යාසය. සම්මා සංකම්මන්ත න අභ්‍යාසය තමයි එතන තියෙන්නේ. අපි මුලදී කියලා දීලා තියෙනවා මීට වසර ගණන් වලදී මුල් කාලේ ඉඳලම පින්නතුන්ට ওই දේශනාවන් වල අහන්න පුළුවන්. අපි විතරයි මහිතේ ඒ සමාජය තුළින්ම මම කියලා දුන්නා. සම්මා කම්මන්ත කියන්නේ ක්‍රියාවක් නෙවෙයි කියන කාරණය. ක්‍රියාවක් නෙවෙයි කියන එක. ක්‍රියාවකට ඇදලා දැම්මට පස්සේ ඒකේ සත්‍ය හොයාගන්න පුළුවන් කමක් නැහැ. එනිසා බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම න අභ්‍යාසයයි. ඉතින් අභ්‍යාසයෙන් තොර වීම කියන එක හරියටු විදියට අඥානෙක් ගත්තොත් ගන්නවා. ඒ නිසා අභ්‍යාසයක් මේකේ නැහැ කියන්නත් බෑ, තියෙනවයි කියන්නත් බෑ කියන වගේ වචනයකින් අපි ඔබ තේරුම් ගමු. එක්තරා විදියක මේකේ පුහුණු වීමක් තියෙනවා. නමුත් අර අභ්‍යාසය කියන එක කර්මපතේක පැටලෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. අන්න ඒක නිසා තමයි මේ අභ්‍යාසය කියලා කියන්නේ. දැන් අපි යම්කිසි අභ්‍යාසයක් කරේ නැතුව නෙමෙයි මේ ගැන බැලුවා. විදර්ශනා කළා. හැබැයි අර කර්මයක්ක පැටලුන්නේ නැහැ. අන්න ඒක නිසා මතක තියාගන්න. ඒක අභ්‍යාසයක් නැහැ කියලා කිව්වට යම් අභ්‍යාසයක් තියෙනවා. නමුත් ඒක අර කර්මයක පැටලවා පැටලෙන කර්මය නිත්‍ය කරගන්න කර්මය කරපින්නා ගන්න නෑයා කරගන්න අභ්‍යාසයක් නෙමෙයි. ඒකත් උඹට මතක තියාගන්න. ලෝකයේ ගත යුත්තක් නැත, හරයක් නැත, වටිනාකමක් නැත. ඒක මට තේරිච්ච දෙයක්. ඔබේ නෑදෑයන්ද අතහැර දමන්න. මාරය ඇවිල්ලා කිව්වා මේ දැන් මාරයෝ වගේ නෑයොත් ඒක දැන්ටත් සමහරලාට කියන නෑයෝ ඉන්නවා. මේ මටත් මාරයත් ඇවිල්ලා කිව්වා මේ ඔයා ඉතින් මේ ඒගොල්ලෝ පෝෂණය කරන්න ඕනේ, ඒගොල්ලොම රකින්න ඕනේ, ඒ මේ කියලා. මම ඒ වද මම මලුත් එහෙම උන් වලට පැනලා මැරෙනවද? නෑ. උන් ලස්සන ජීවත් වෙන වෙන ක්‍රමයක් හදාගෙන අපේ උදව්ව ඕනේ. එන උන්ට මල ඇගල හිතාගෙන ජීවත් වෙන කියන්නේ. ඒ නිසා නෑදෑයන්ද අතහැර දමන්න, යාළුවෝද අතහැර දමන්න, මිත්‍රයෝද අතහැර දමන්න. මේක යන්න බෑ යාළුවෝයි මිත්‍රයෝයි නෑදෑයෝ එක්ක. ඈ දරු මුණුපුරෝ ඒ ඒගොල්ලොත් එක්ක යන්න බෑ අතහැර දමන්න.
අහන්න තියෙන එකම ප්‍රශ්නේ තමයි මං අද මලොත් තුන් ජීවත් වෙන්නේ නැද්ද කියලා. එච්චරයි. මොන ක්‍රමයක ජීවත් වෙනවා. ඉතින් මේකෙන් අදහස් වෙන්නේ භෞතිකව ඉන්න එකට ජීවත් වෙන අයගේ මේ වගකීම් අතහැරලා දානවයි කියන එක නෙමෙයි. අර හිත බන්ධනයක් බවට පත් කරගෙන ඉන්නවනම් එතනින් නිදහස් කරන්න. දැන් තමන්ගේ හිත ලකුවම බන්ධනයක පැටලිලා නැත්තම් දරුවෝ කෙරෙහි, ඊතර බිරිඳ කෙරෙහි, මේ දැන් මම කියුවා මේක මහත්යෙකුට තියෙන බිරිඳට තියෙන ආසාව අත්හරින්න කියලා කිව්වොත් එහෙම ඒ මහත්තුරු සමහරලාට කියන මං ආසම නැති කින්න බිරිඳ කියලා. එතකොට එයාට අත්හරින්න දෙයක් නැහැනේ. එයා ඊතර පෙන්නන්නම් බැරි එක්කෙනා බිරිඳ හාමුදුරනේ කිව්වා. ඉතින් ආයේ එයා අත්හරින්න දෙයක් නැහැ කිව්වා. මට පෙන්නන්නම් බැරි එක්කෙනා එයා කිව්වා. ඒ වගේ තියෙනවා. එතකොට ඒක අත්හරින්න යන්න ඕනේ. හිත එතන ගැලවිලා නැති තියෙන්නේ. හැබැයි අර ගැටීම අත්හරින්න වෙනවා. ඉතින් නෑව අත්හරින්න සිද්ධ වෙනවා. මාර බන්ධනය. මාරේ ඇවිල්ලා කියන ඔය කට්ට කෑවනම් මම මේ හරකෙක් වගේ රත්තාවල් කර කර නෑ යෝජනය කරන්න ඕනේ. ඈ ඒවා මේ ලෝකෙන් දීපු එක එක සම්මත. ඕව හිතලා එහෙම කරන්න බෑනේ. ඔය මාර සිටිනේ ඔය අත්හැර දාන්න ඕන. යාළුවෝ මිත්‍රයෝ නෑයෝ කොහොම අත්හැරලා දාන්න ඕන. මට නෑයෝ වෙන්නේ විශ්වාසා පරමාඥාති. මට සහයෝගය දක්වන අයට උදව් උපකාර කරන අය ධර්ම මාර්ගයට උදව් කරපු අය තමයි මගේ සැබෑ මව්පියෝ නෑයෝ. එහෙම නැතුව නෑයෝ හැදින්නේ. එනන් කාටත් එහෙමයි විශ්වාසා පරමාඥාති. තමන්ට සහෝදරයා සහෝදරිය හැටියට පවා ගන්න පුළුවන්කම තියෙන්නේ තමන්ට උපකාරක අය හතුරුකම් කරන අය ගන්න පුළුවන්කම නෑ. හතුරුකම් කරනවා නම් පවුලෙන් ඇවිල්ලා හරි නෑ ඒ කරීතවත් කෙනෙක් හරි ඒගොල්ලෝ නෑයෝ නෙමෙයි ඥාති නෙමෙයි ඒගොල්ලෝ හතුරු. ධර්ම මාර්ගයට අකුල් හෙන්නව නම් ඒගොල්ලෝ නෑයෝ නෙමෙයි ඒගොල්ලෝ හතුරු. එනිසා අපි ඒක තේරුම් ගන්න ගොඩාක් බුද්ධිමත් වෙන්න ඕන, ප්‍රඥාවන්ත වෙන්න ඕන. මනසේ බැමි කපා නිර්වත්ව බලා සිටි යුතු වන්නේ. මොකද හේතුව තමන්ගේ අභ්‍යාසයෙන් මනසින් එහා අභ්‍යාසයෙන් එහා පවතින දේ පිළිබඳව දැන ගැනීම උදෙසා. මෙතන නිර්වත්ව කියලා කතා කරන්නේ දෘෂ්ටි නැතිව කියන එක. මනස පොරෝගත්ත සංකල්පයක් ඉන්නවනම් ඒක අපි යම් වස්ත්‍රයකින් වසා ගත්තා වගේ තමයි. ඒ නිසා ඒ වගේ නිදහස් දෘෂ්ටි නැතුව බලාගෙන ඉන්නව මනසේ මුල් කපා හැරලා නිදහස් වන්න එහාට තමයි ඇත්ත තේරෙන්නේ. අන්න ඒ නිසා අපි ධර්ම ගවේෂණය කරේ පින්නතුනේ දික්ටි නැතුව දෘෂ්ටි නැතුව එක එක දේවල් ඔළුවේ පුරවගෙන නෙමෙයි පොරවගෙන නෙමෙයි. දැන් අපිත් මේ වස්ත්‍රයක් පුරවගත්තනේ. මේ තමයි බුද්ධ චීවරය. රජුන් වඳින බුද්ධ චීවරය. මේ මට මේ චීවරය දරාගත්තාම මට පසක පිහිටවල බොහොම ගරු කරලා තියෙනවා ජනාධිපතිවරු, අගමැතිවරු, මැති ඇමතිවරු, රාජරාජ මහා මාත්‍යවරු, හමුදාපතිවරු, ගොඩාක් අය වැඳුම් ලබලා තියෙනවා. ඒවල මේක අරිහත් දජය ඔගොල්ලෝ කාට හරි වැඳලා තියෙනවද? එක්කෙනෙක්වත් ඒක කිව්වා අපේ ගෙදර ඉන්න බලු කුක්ක විතරේ වඳින්නේ නේද? එතකොට මේ ඒ එහෙම දෙයක් ලබන්න මොන තරම් භාග්‍යයක්, බල සම්පන්න භාවයක් තියෙන්න ඕනද? ඈ මොනම අයියන්ට කෙනෙකුටවත් වඳින්නේ නැති උදවිය මේකට වඳිනවා. ඈ ඈ ඒකේ වටිනාකමත් ඒක තියෙන දෙයක් තියෙන. හැබැයි මේක පුරවගෙන කෙනෙකුට මාන්නේ උද්දච්චකම පුරව ගන්න මීට වඩා තැනක් නැහැ. එහෙනම් පුරව ගන්න කෙනෙක් හිටියොත් එහෙම ඉවරයි. ඒ නිසා අපි කොච්චර වුණත් අපි බලන්න ඕන කොහොමද කිසිම දෙයක් නැති කෙනෙක් හැටියට, පිත්තල බොත්තම් පැනඳගත්ත කෙනෙක් හැටියටවත්, වටිනා දෙයක් පොරව ගත්ත කෙනෙක් හැටියටවත්, තානාන්තරයක් හැටියටවත්, එයාත් හැටියටවත් නෙමෙයි, කිසිම දෙයක් නැති කෙනෙක් හැටියට හිස්ස නිදහස්ව බලන්න ඕන. මේ අනිත්‍ය ලෝකයේ කුමන තත්ත්වයක්ද? කුමන තරාතිරමක්ද? ඒ කිසිවක් නැතුව බලා සිටින්න ඕන. ඒ කිසිවක් නැහැ. සියලුම බාර ගැනීම හා දීම සහ ගැනීම කියන එකෙන් නිදහස් වෙලා වාසය කළ යුතුයි. මහා මුද්‍රාව කියලා කියන්නේ මේ ගැනීම සහ දීම, ගනුදෙනුව කියන එක නැති තැනක් කියලා. ඉතාම නිශ්ශබ්දව ශාන්තව ඔබට විවේක ස්ථානයක් ලැබුණාම ගනුදෙනුවක් නැතුව වාසය කරන්න, දීම් හා ගැනීම් නැතුව. මනසේ ස්වභාවය හැම විටම දීම ගැනීම, එක එකවලට අර්ථ දෙනවා, දෘෂ්ටි දෙනවා, දෘෂ්ටි ගන්නවා, දෘෂ්ටි දෙනවා, දෘෂ්ටි ගන්නවා, සංකල්ප දෙනවා, සංකල්ප ගන්නවා, වචන දෙනවා, වචන ගන්නවා නේ. එහෙනම් දීම් සහ ගැනීම් නැතුව වාසය කරන්න. පේන දේවල් වලට දෙන්න යන්නෙත් නැහැ, පේන දේවල් වලින් ගන්න යන්නෙත් නැහැ. ගනුදෙනු අවසන් කොට විවේකීව හා ශාන්තව වාසය කරන්න. Thank you. ආර්ය ධර්මඥානය කියලා කියන්නේ කිසිම කෙනෙකුට කිල්ටි කරන්න බැරි එකක්. ඒක මටවත් කිල්ටි කරන්න බෑ. මල්ලංග තියෙන ඒ ආර්ය දර්ශන ඥානය මඩවත් කිල්ටි කරන්න බෑ. කාඩවත් කිල්ටි වෙන්නේ. ඇයි ඒක? මේ තෙන්දි හොඳ වචනයක් කියනවා, නූතන් භූමිය තුල ජීවත් වෙන්න. අපි සාමාන්‍ය ජීවත් වෙන්නේ කොහෙද? උපන් භූමියේ. නූපන් භූමිය තුල ජීවත් වෙන්න. හොඳට හිතලා බැලුවොත් ඒකෙන් ලැබෙන සහනය, ඒකෙන් ලැබෙන ධර්ම රසය අමා රසයක්. ඒක හැමින් මෙනෙහි කරලා බලන්න. ඔබ නූපන් භූමිය තුල ජීවත් වෙන්න. අනාගතයේ ඔබට බුදු කෙනෙක් මුණ ගැහෙනවා. ස්වාමීනි, මන් නිවන් සඳහා කුමක් කළ යුතුද කියලා විමසුවාම උන්වහන්සේ පිණ්ඩපාත වරිණ ගමම්ම කියාගෙන යනවා කියලා හිතන්නකෝ. නූපන් භූමිය තුල ජීවත් වන්න කියාගෙන පදිනවා. ඔබ දක්ෂ වෙන්න ඕන. අර උපතිස්ස කෝලිත වගේ ඒක තේරුම් ගන්න. දුරු දේ දුරු බවනයි කියන අර්ථයමයි ඒකෙත් තියෙන්නේ. අපි කිව්වේ දැක්කේ නැහැ කියන. ඒ කියන්නේ උපරිම අර්ථයට ගත්තාම දැක්කේ නැහැ. එතකොට මම දන්නේ ලෝකේ කියලා දුන්නු පළවෙනි විද්‍යාඥයාද කියලා මම. මේ මම කිව්වට මමත් නැතෝ ඒක කියන්නේ. වේගයේ උපරිමය නිශ්චලයි. වේගයේ උපරිමය නිශ්චලයි. දැන් ආලෝක වේගයනේ ලෝකේ තියෙන්නේ නේ. එහෙනම් අපි හොයාගත්තා ආලෝක වේගයට එහා ගිය වේගයක්. ඒගේ උපරිමේ නිශ්චලයි. නූපන් භූමිය තුල ජීවත් වෙන. ඒ නිසා ආර්ය භූමියට පත් වෙච්ච ඕනම උත්තමේ ජීවත් වෙන්නේ කොහෙද? උපන් භූමියද? මම වෙමි, මම අහවල් කෙනෙක් වෙමි, මම රහත් වෙලා ඉන්නේ, මම අනාගාමී වෙලා ඉන්නේ, මම බුදු වෙලා ඉන්නේ, මම සෝහන් වෙලා ඉන්නේ. මම ඇත්තට කියලා තියනවාද? මං කිසිවෙක් නොවී සිටින්නේ එතන තමයි අමදාන ඉන්නේ. කිසිවක් නොවී සිටින්නේ ඒ කියන්නේ නූපන් භූමිය තුල ජීවත් වෙන්නේ. වෙනතුන් අපි ප්‍රකාශ කරලා දිනවා, මම අරියත් නෙමෙයි, බුදුත් නෙමෙයි, මාර්ගඵලත් නෙමෙයි, පුතඥත් නෙමෙයි කියලා. ඒ කියන්නේ එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? නූපන් භූමිය. නූපන් භූමිය. හැබැයි දන්නෝ දනිතේ. දන්නෝ දනිතේ. දන්නෝ දනිතේ. රහතුන් කියලා හිතන්නේ ගොඩාක් දෙනෙක් හිතන්නේ පිළිකුලක් ඇති අය කියලා. මේ සමාජයේ පෙරේ පිළිකුලක් තියන අය කියලා හිතන්නේ. එහෙම හිතන්න එපා. ඒක බොරු. උන්වහන්සේලාට පිළිකුලකුත් නැහැ. ප්‍රසාදේකුත් නැහැ. පවතින ස්වභාව ධර්මයේ පවතිනවා. හැබැයි නූපන් භූමිය තුල ඉන්නේ ඒක කාටවත් හොයන්න බෑ. ඒක තමයි හිත. එක්තරා රහතන් වහන්සේ කෙනෙකුට අවුරුදු 25ක් උපස්ථාන කරලා ඇවිත් යහනවා. ස්නානය කරලා එන ගමන් සිවුරු ටික අරගෙන මේ කාලේ රහතන් වහන්සේලත් වැඩ ඉන්නවද? ඒ කියන්නේ අඳුරගන්න බෑ. එයා පිළි අරගෙන නෑ මේ ඉන්න රහතන් වහන්සේ කෙනෙක් කියලා පිළිගත්තේ නෑ, පිළිගන්නේ නෑ. වෛද්‍යවරයෙක්ගේ තියෙන වටිනාකම සහ ඒ තියෙන ප්‍රවීණත්වය අඳුන ගන්න නම් ටිකක් හරි තව වෛද්‍යවරයෙක් වෙන්න බෑ. එයානේ ඒක අඳුනගන්නේ. විද්‍යාඥයෙකුගේ තියෙන වටිනාකම අඳුනගන්න නම් ටිකක් හරි එයා විද්‍යාව පිළිබඳව දැනගෙන ඉන්න ඕන. නැත්නම් බස් කන්ඩක්ටර්ට කෑලි වගේ තමයි මිනිස්සුන්ට පේන්නේ ඈ ඔන්න කැලලක් ඉන්නවා මේ ගුරුවරු මාචාර්යවරු වෙන්න පුළුවන් විද්‍යාඥයෝ වෙන්න පුළුවන් බස් එකට කෑලි ඒ වගේ නිසා තමන් ළඟ ಗುಣ තියෙන්න ඕන ಗುಣ අඳුන ගන්න එහෙම නැතුව තමන් ළඟ ಗುಣ නැතුව අඳුන ගන්න බෑ ಗುಣ නැති අයට කරන්න පුළුවන් එකම දේ තමයි විවේචනය තමාරක ගුණ නැත්තං තමන්ට පේන්නේ අනිත් කෙනා ළඟ ගුණ නෑ කියලම තමයි පේන්නේ. ගොඩාක් අය මම දැකලා තියෙනවා වැඩි ප්‍රතිශතයක් හරිය නඹුරුයි. තමන්ගේ මනස හරිම බාලන. එයා හිතන්නේ අනිත් කෙනා කෙරෙහි බාල විදියටමයි. ඒකම හොඳට දැකලා තියෙනවා. එතකොට භික්ෂූන් වහන්සේලාට අහු නින්දා දීදී බනින මිනිස්සු හරිම බාල තැනක ඉන්නේ පිළිතුනේ. හරිම නිග්‍රහශීලී තැනක ඉන්නේ. එහෙම තැනක ඉඳලා තමයි භික්ෂූන්ට පරුස වචනේ, දොස් වචනේ බනින්නේ, බැනවදින්නේ. ඒකත් අපි හොඳට තේරුම් කරගන්න ඕනේ. හැබැයි බුදුහාමුදුරුව වෙන්නලා තියෙන්නේ. සම්බුද්ධ ශාසනයේ ඉන්න අන්තිම දුස්සීලයා. කියන්නේ මහාන වෙච්ච භික්ෂූන් අතර ඉන්න අන්තිම දුස්සීලයා නරකම මිනිහෙක් කියලා හිතන්නකෝ. ගිහියන්ට වඩා සිල්වත් කියනවා. ternary ගිහියට වඩා සිල්වත් කියන අන්තිම නරක එක. අපි දුමු අරක් උබ්බනෝ, වදි පුබ්බනෝ, ඔක්කොම බුනෝ, ඔක්කොම දාහිරාත් වැඩ කරනවා කියලා හිතමුකෝ. ඒ වුණත් ගිහියට වඩා සිල්වත්. ඒ මොකෝ ඒ? ගිහියා පෙනෙන්නම කරන දේ මෙයා හොරෙන් කරනවා. ඒ කියන්නේ පොඩ්ඩක් ලැජ්ජමයි තියෙනවා. ඈ ඉනියා තේන්නම Facebook දාගෙන මේව කරලා අඩිය ගන්න එක ඔයා බොහොතලි ගන්න එක අරය හොරින් කරන්නේ වැඩි අන්න ඒක නිසා ඒ නිසා ගිහියාට වඩා සිල්වත් අන්තිම දුස්සීලියත් කියලා පෙන්වලා දීලා දෙනවා ඉතින් ඒකෙන් ඔබ තේරුම් කරගන්න අපි මේ නිකන් දොස්පරොස් කීම බැනවැදීම උපුත් කිරීම වැඩන්නේ අපි මේ ආර්ය දර්ශනේ මහා මුද්‍රාව තේරුම් ගන්නට කියලා දෙන හැබැයි අනිත් භාවනා මේකට උපනිෂ්ඨේ උපකාරක මාර්ගයන් බවට පත් වෙනවා. හිත දිහා බලාගෙන ඉඳීම හරි, නොයෙකුත් භාවනා ක්‍රමවේදයක් අනුගමනය කිරීම හරි. මම හිතන්නේ මං මේ හැම දෙයක්ම පුරුදු පුහුණු වීම තුලින් තමයි මනසේ හැසිරීම හඳුනගත්තේ. ඒ හඳුන ගැනීම නිසා තමයි මනසින් මට එළියට යන්න බලයක් බවට පත් උනේ. නොසුනේ අපි තව පොඩ්ඩක් තේනවා ඒ ගැන කතා කරන්න තව විනාඩි කීපයක් නමුත් අපි ඒ විනාඩි කීපේ අපි ඊළඟ සතියේදී තියාගන්න කල්පනා කරමින් අද දවසේ අපි වැඩසටහන අවසන් කරනවා පින්වත් හැම දෙනාටම උතුම් සද්ධර්ම අභිලාෂයන් එලෙසම සිද්ධ වේවා ප්‍රමාදීව සද්ධර්ම අවබෝධය මහා මුද්‍රාවටපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු සාදු
අද දවසේහි පින්වත් ධර්මදේශනා දායකත්වය ලැබමින් කටයුතු කරනු ලබන්නේ වැලිමඩ නාවෙල පදිංචි මාළනී අතුරුසිංහ පින්වත් මැතිණිය විසින් එතුමියගේ අරමුණු බවට පත්වන්නේ මාළනී අතුරුසිංහ පින්වත් මෙතිනියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කිරීම ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය සද්ධර්මයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම උතුම් සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඇතිවන කුසල් බලයෙන් එතුමියට වඩා වඩා ධර්ම ප්‍රඥාව වැඩි දියුණු වෙලා මේ භවයේදීම අදාදම උතුම් වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීම උදෙසා වන අවශ්‍ය කරන ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා බල එතුමියට මේ සද්ධර්මානුශාසනයෙන් කුසල බලයෙන් සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇතුව එසේම වේවා කියලා අපද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කල්‍යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නියත් කරනු ලබන ශාසනික කටයුතු වැඩි දියුණු කර ගැනීමටත් තුරුණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ මෙන්ම අප අතරින් සමුගත් එතුමේගේ පියාණන් වන කරුණාරත්න පියාණන් හා කුසුමාවතී මෑණියන්ට සසර ගමන සුගතිගාමී වීම පිණිස යහපත් උප්පත්ති භාවයන් ළඟා කර ගැනීම පිණිස කල්යාණ මිත්‍ර ඇසුර ළඟා කර ගැනීම පිණිස මේ සද්ධර්ම අනුශාසනා කුසල බලය ඇත්තන්ට සාංසාරික වශයෙන් පින් පඳුරක් වේවා අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ මෙන්ම එතුමියගේ සහෝදර සහෝදරයන්ටත් දූ දරුවන්ටත් සද්ධර්ම ශ්‍රවණය කරන සෑම සිළු දෙනාටත් පවතින දුක් කරදර දුරු වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබිලා සද්ධර්ම අවබෝධය ලැබිලා සියලු යහපත සියලු සිත සාන්තිය සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇතුව අද දවසේහි ධර්මදේශනා දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබන්නේ වැලිමඩ නාවෙල පදිංචි මාළනී අතුරුසිංහ පින්වත් මෙතනිය. එතුමියගේ සියලුම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු උතුම් රත්නත්‍රය ආශිර්වාද බලයෙන් එලෙසම ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. සාදු.